හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි සෙනසුරාදා දවසක් සෙනසුරාදා දවසේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවේදී චාරිත්‍රාක් වශයෙන් කරන්නේ මුලින් යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ සාකච්ඡාවට මාතෘකාවක් මේ දිනවල සංගීති සූත්‍රයෙන් සපයා ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි ඊළඟට අපිට විවෘත සාකච්ඡාවක් කරන්නත් අවස්ථාව තියෙනවා. අද උත්තරාන්ද සායනාසේ සූදානමින් ඉන්නවා කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න. එමනම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවසරයි ස්වාමීන් වහන්ස, යෝගාවචර කතිකාවත දෙක කොටසෙන් තම පටන් ගන්න තියෙන්නේ ස්වාමීන් වහන්ස. සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස් හි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන්. වත්තුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යුහෙයින් ආරාමයේ හිද ගමෙහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬනගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේපි න කාතබ්බා ආමිසත්තාය ලෝලතායි යුහෙයින් කැප දෙයෙහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු හැමදිමින්ද ගඳදුම් මල්පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදි කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදර නොදක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත්ය යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝභං තේවං න රාජානෝ මුත්තා මණි විභූසිතා යතහා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා. යනු හේයින් ශීලාභරණය මෑමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුය. අත්තකිලමතානු යෝගයට අයත්වන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බැහැර ගමන් නැවැත්විය යුතුය. පැහැරහැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිණා දුතාංගාදිය ආචාර්ය උපාධ්‍යාදීන්ට මුත් සෙස්සනට නොදැනෙන සේ කළ යුතු. න භික්කවේ කේනජි පරියායේන ජාතරූප රජතං සාදි ඊ තබ්බං ඊ වදාළ බැවින් රන්රිදී මිලමුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීමාදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ භාරගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු, විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත්කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත්, උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත්, යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍ය සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්ම සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහිගැන්විය යුතුය. මෙහි නියමිත විවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් උවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
ඔව්, අපි ඉතින් මේ මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවත. අතර මේ ළඟදී හම්බුණා මේ අර පොළොන්නරුවේ ගල් විහාරයේ තියෙන සෙල් ලිපියක මේ සිංහල පරිවර්තනය. ඒ සිංහල පරිවර්තනය මේකට සෑහෙන්න අනුගත වීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සමහර විට ඥානාරාම සාමණේර වහන්සේ යෝගාශ්‍රමයේ පිහිටවද්දී සංඝයා විසින් අනුගමනය කළ යුතු කතිකාවතට අරකෙන් යම්කිසි ඒ සෙල් ලිපියෙන් යම්කිසි මේ ආදර්ශයක් ගත්තා වෙන්නත් පුළුවන්. ඒකෙත් ඔය විදිහටම කියනවා අනුගත විය යුතු, වැඩිහිටියන්වත් දඬුවම් පමුණුවා ගත යුතු, මෙහෙම ඇතුළත ගිනි පිටත නොගිය යුතු, දිටත ගිනි ඇතුළත නොගත යුතු. අහර මෙහි හරි ලස්සනයි ඒකේ මේ සිංහල පරිවර්තනය. මට ඒක කියවද්දී හිතුණා මේ ඥානාරාම සාන්නාසේ ඒකෙන් යම්කිසි ආභාෂයක් අරගෙන තියෙනවා වෙන්න පුළුවන් කියලා මේ යෝගාශ්‍රමයේ කතිකාවත මේ සකස් කරද්දී. හොඳයි, කෙසේ නමුත් ඊළඟට අපිට තියෙනවා සාකච්ඡාව සඳහා මාතෘකාවක් සපයා ගන්න. ඒක මේ දිනවල සංගීත සූත්‍රයේ සත්තක කොටසෙන් තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. නැන් ඒ කොටසත් සාකච්ඡාවට ඉදිරිපත් කරන්න කියලා මම උත්තරාන්ද සායනාසර ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, දීඝනිකාය
පාඨික
වර්ගය සංගීත සූත්‍රයේ අද පටන් ගන්න තියෙන ස්වාමීන් වහන්ස 428 පිටුවේ. අතිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සත්ත ධම්මා සම්ම දක්ඛහතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉඳං බ්‍රහ්මචරියං අද්දනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ සත්ත. ඇවැත්නි, දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සත ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවැත්තිය හැකිවන්නේද, බොහෝ කලක් සිටිය හැකිවන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගිව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවිමිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම සද්දෙනෙක්ද යත් සත්ත අසත් ධම්මා. ඉදාවුසෝ බික්කු අසද්දෝ හෝති, අහිරිකෝ හෝති, අනොත්තප්පී හෝති, අපස්සුතෝ හෝති, කුසීතෝ හෝති, මුට්ටස්සති හෝති, දුප්පඤ්ඤෝ හෝති. අසත් ධර්ම වරහන් තුල ලාමකද සතෙක. ඇවැත්නි, මෙහි මහණෙක් සැඳහැ නැත්තේ වෙයි, පවට ලැජ්ජා නැත්තේ වෙයි, පවට බිය නැත්තේ වෙයි. අල්පස්ෘත වරහන් තුල දහම් නොඋගත්තේ වෙයි, අලස වෙයි, නටුවා වූ සිහි ඇත්තේ වෙයි, ප්‍රඥා නැත්තේ වෙයි.
ඔව්, ඒ කාරණා තමයි එතකොට අද කරන්න තියෙන්නේ. එතකොට අසත් ධර්ම හතක් ගැන, සත් ධර්ම හතක් වෙනකොට අසත් ධර්ම හතක් ගැනයි ඉතින් මේ කතා කරන්න තියෙන්නේ. ඉතින් එතකොට මේක තමයි සාමාන්‍යයෙන් ඉතින් අපි ගාව, ඒ කියන්නේ දහමකට නැඹුරු නොවෙච්ච මනසක ස්වභාවය. ඒක ඉතින් ඕනනම් ටිකක් ඊට කලින් ගන්න පුළුවන්, අපිට කොහොමද මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ කියලා. මේකට ටිකක් ඈඳිච්ච සූත්‍රයක් විදිහට ගන්න පුළුවන් ඔය අවිජ්ජා සූත්‍රය. අවිජ්ජා සූත්‍ර ගණනාවක් එනවා. අවිජ්ජා සූත්‍රයක් එනවා අංගුත්තර නිකායේ, මට මතක විදිහට නවක නිපාතේ. දැන් ඒක එනවා නිකම් පිළිවෙල, කොහොමද මේ අවිද්‍යාව ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ පැත්තකින් අනිත් පැත්තේ ඊට පස්සේ බුදුහාමුදුර කතා කරනවා කොහොමද විද්‍යාවක්, ප්‍රඥාවක්, විමුක්තියක් ගොඩනගන්නේ කියලා. මේකේ පොසිටිව් පැත්තත් කතා කරනවා, හොඳ පැත්තත් කතා කරනවා. ඊට කලින් කතා කරනවා මේ අවිද්‍යාව ගොඩනගන්නේ කොහොමද, අවිද්‍යාවට ආහාර සැපෙන්නේ කොහොමද කියලා. ඒතර පටන් ගන්න අසත්පුරුෂ සංසේවණේ. ඒතර අසත්පුරුෂ සංසේවණේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි කියන්නේ අසත් ධර්මයක් තමයි අහන්න ලැබෙන්නේ කියලා. දැන් අද මෙතන කතා කරන්න කෙලිම අසත් ධර්මයේ ගැන. ඒතර දැන් අපි අසත්පුරුෂ සංසේවණේකට වැටුණාම එතකොට යාගේ දෙයක්නේ අපිට හිතේ යොමු වෙන්නේ. තොට නිකන් අපේ මාක් හරි ගුණයක් තිබුණත් ඒක නිකන් වැලිලා යනවා. ඒක නිකන් හැලුවට ලක් වෙනවා. මොකද අසත්පුරුෂයෙක් තමයි ඇසුරු කරන්නේ. අසත්පුරුෂයා අපිව මැඩපවත් කරනවා. එතකොට එයාගේ තියෙන අසත් ධර්මයක් තමයි අපිට අහන්න හම්බෙන්නේ. ඊට පස්සේ ඒ අසත් ධර්මයේ තමයි අපි වැරදි තැනක සද්ධාවක් පිළිහිටනවා. ඒකට අපිට කියන්න පුළුවන් අසද්දෝ කියලා. ඒක පැත්තකින් නිවැරදි තැන සද්ධාව නොපිහිටීම අසද්ධාව කියන්න පුළුවන්. ඊළඟට තවත් පැත්තකින් වැරදි තැනක ශ්‍රද්ධාව පිහිටීම අශ්‍රද්ධාවක් කියන්න පුළුවන්. ඒතර අපි නිවැරදි ශ්‍රද්ධාවක් නෙමෙයි එතන තියෙන්නේ. නිකන් අමූලික ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඉතින් ඒකත් ඉතින් සාමාන්‍යයෙන් ලෝකෙ පිළිගන්න ශ්‍රද්ධාවක් තමයි. ඉතින් අපි දැන් බුද්ධ ආගමේ විතරක් නෙමෙයි ශ්‍රද්ධාව ගැන කතා කරන්නේ. ෆේත් කියන එක ඕන ආගම කතා කරනවා. මුස්ලිම් වේවා, Hindu වේවා, ක්‍රිස්තියානි වේවා, එහෙමත් නැත්නම් යුදෙව් වේවා, කොයි ආගමෙත් ඇත්තරම මේ ශ්‍රද්ධාවක් ගැන, ෆේත් කියන එකක් ගැන කතා කරනවා. තර එතෙන්දී අපි මේ කතා කරන ශ්‍රද්ධාවයි බුදුහාමුදුරුව පෙන්වන ශ්‍රද්ධාවයි අතර වෙනසක් තියෙනවද? ඒවත් ඉතින් හිතලා බලන්න වටනවා. දැන් හුඟක් තැන්වලදී තියෙන ශ්‍රද්ධාවේදී අපි නොදකපු දෙයක් සම්බන්ධයෙන්, අපි නොදන්නා දෙයක් සම්බන්ධයෙන්, අපි ප්‍රත්‍යක්ෂ නොකළ දෙයක් සම්බන්ධයෙන් අපි ශ්‍රද්ධාවෙන් අදහන ගතියක් තියෙනවා. ඉතින් ඒකදී අපි ප්‍රත්‍යක්ෂ කළා නැහැ, අපි ඒක වෙරිෆයි කළා නැහැ. අපි ඒ ගැන කිසිම තමන් වශයෙන් දැකගෙන නැහැ. හැබැයි එයා කිව්ව නිසා පිළිගන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙනවා, නැත්නම් සුද්ධ ලියවිල්ලක තියෙනවා. ඒ නිසා අපි ඒක පිළිගන්නවා, ඒක අදහනවා, ඒක අනුව හැසිරෙන්න උත්සාහන්ත වෙනවා. එතන තියෙනවා මූලික ශ්‍රද්ධාවක්. ඒක තමයි ඇත්තටම අපිටත් මුලදි තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ, සාක්ෂාත් කරලා නැහැ. නිවන ගැන සාක්ෂාත් කිරීමක්, ධර්ම ගැන සාක්ෂාත් කිරීමක්, අපි උමනාවෙන් අමාරුවෙන් හිත තුල ගොඩනගා ගත යුතු ගුණධර්ම පිළිබඳ සාක්ෂාත් කිරීමක් මුලදී ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා අපිත් මුලදී කරන්නේ කාතකින් ඒ අමූලික ශ්‍රද්ධාවක් තමයි. ඒ තරම්ම හේතු දන්නේ නැහැ, ප්‍රත්‍යක්ෂ කළා නැහැ. ඒ නිසා අපිත් පොඩ්ඩක් නිකං පන්සලකට යනවා, බුදුහාමුදුරු හරි කියලා හිතනවා, දහම නිවැරදි කියලා හිතනවා, සංඝයා වහන්සේලා නිවැරදි හරි කියලා හිතනවා, ප්‍රතිපදාවක් රකින්නවා කියලා හිතනවා. ශක්තිය විදිහට තමයි ඉතින් අපිත් පටන් ගන්නෙ. ඉතින් ඔය දෙකේ තියෙන වෙනස තමයි අපි බුදුහාමුදුරුවෝ පෙන්වන සද්ධාව ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් නැත්නම් වෙරිෆයි කළ හැක්කක් ප්‍රත්‍යක්ෂණ කළ හැක්කක්. ඒ පෙන්වන යම්කිසි දහමක් තියෙනවා නම් ඒක තමා වශයෙන් අවබෝධ කළ හැක්කක් කියන එක විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන්. අනිත් දේවැදී දිගටම අපිට අනිවාර්යයෙන්ම ඇදහිය යුතු වෙනවා. ඒ ගැන ප්‍රශ්න කිරීම එක අතකින් ඒ තරම්ම මේ ධෛර්යමත් කරන්නේ නැහැ. ඒ තියෙන සුද්ධ ලියවිලිවල තියෙන කියවීම් හෝ ඉදිරිපත් කළා තියෙන කරුණු කාරණා හෝ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හෝ ප්‍රශ්න කිරීමක් සාමාන්‍යයෙන් අනුමත කරන්නේ නැහැ. ඒක ප්‍රශ්න කිරීම සම්පූර්ණයෙන්ම එයාව ඒ ගෲප් එකෙන් ඒ කණ්ඩායමෙන් බැහැර කරන්න හේතු වෙනවා. දැන් බුදුහාඳුර එහෙම කියලා නැහැ. බුදුහාඳුරේගේ අනිත් පැත්ත කියනවා. හැමතිස්සෙම මේක ප්‍රශ්න කරන්න. හැමතිස්සෙම විමසලා බලන්න. මේක ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහන්ත වෙන්න. මේ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. මාර්ගයක් පෙන්ලා තියෙනවා. ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල කරද්දී තමයි එහෙනම් නිවැරදි සද්ධාාවක් ඇති වෙන්නේ. මුලදී තියෙන සද්ධාව ඒ තරම්ම නිවැරදි සද්ධාාවක් නෙමෙයි. ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මිනිසුන්ට සල්ලි කීයක් හරි දීලා, ගයක් හදලා දීලා, රස්සාවක් හොයලා දීලා මොන හරි කළා ඒක වෙන තැනකට දාන්න පුළුවන්. ඒ නිසා බෞද්ධයෝ වේවා, ඉතින් වෙනත් ආගමිකයින් වේවා, ඉතින් මුදලට ඒක මාරු කරන ගතිය, වෙනස් කරන ගතිය ඉතින් ඕන තරම් පේන්න දිනවා. මොකද ඒ තරම් මුල් බැහැගත් සද්ධාාවක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ කං අර ලාමක සද්ධාාවක් තියෙන. පස්සේ හැබැයි ඒක අනිත් පැත්තට හැරුණොත් ඔන්න ආයි සක්‍රිය ගුවත් වෙනස් කරන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වුණා නම් නේද? ප්‍රත්‍යක්ෂ වුණා නම් ඉතින් ආයි සක්‍රිය ඇවිල්ලා ගුවත් මේක බුදුන් නෙමෙයි, දහම් නෙමෙයි, සංගුණ නෙමෙයි කියලා. ඊට පස්සේ ආගේ ආයි නොසෙල්ලෙන සද්ධාාවක් පහළ වෙන්න පුළුවන් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තා නම්. මුලදී තියෙන්නේ හැබැයි මේ නිකන් අංශු මාත්‍ර සද්ධාවක් තමයි තියෙන්නේ. ප්‍රේම මාත්‍රයක් තියෙන්නේ, නිකම් විශ්වාස මාත්‍රයක් තියෙන්නේ. අසද්දෝ කියන එකද හැබැයි තවත් එකක් එනවා. දැන් ඔය අපිටම දැන් අසත්පුරු සංසේවනයක් අපිට සිද්ධ වෙලා, අසත්පුරුෂයෙක් අසුර කරන්න සිද්ධ වෙලා, අසත් ධර්මයක් අහන්න ලැබුණාට පස්සේ ඊට පස්සේ පිහිටනේ සද්ධාව නැත්නම් ඒක අසද්ධාව. ඇත්තටම අපි තුල ශ්‍රද්ධාව නැතිකම, නිවැරදි තැන සද්ධාව නැතිකම සනිකරම ඉතින් අපිව වෙන පැත්තකට ඇදගෙන යන්න පුළුවන්. දැන් මේතන මේ ගොනු කරලා තියෙන කාරණා ටික ඒවට සෑහෙන අදාළයි. අසද්ධාව ඊළඟට අහිරික අනොත්ප්පි ලැජ්ජ බය නැතිකම. ඊළඟට තව පැත්තකින් එනවා මේ මුට්ටස්සති. මුට්ටස්සතිය කියන්නේ කෙලින්ම සතියක් නැහැ කියන එක. සම්පූර්ණයෙන්ම අන්මයින්ඩ්ෆුල්. කෙලින්ම කිසිම සතිමත් බවක් නැහැ. සම්පූර්ණයෙන්ම ඔහේ නිකන් හිත දුවනං දුවන්නං වාලේ දුවනවා, හිත කියවනවා, කීවිලට අහු වෙනවා, හිත නානක් ප්‍රකාර දේවල් හිතනවා, යෝස්සේ යනවා, අතීතය ගැන පසුතැවෙනවා, අනාගතය ගැන සිහිනමවනවා, සැලසුම් හදනවා. ඉතින් සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය ඉතින් හොද්දට හිතේ කැපී පේනවා. එතකොට ඒකෙදි පයට මේ පවට ලැජ්ජාවක් පවට බයක් ඇත්තෙත් නැහැ. එතකොට ඒත් එක්ක අශ්‍රද්ධාව නිසා මාක් හරි දෙයක් ඇහුවත් ඒකේ අනිත් පැත්තෙන් තමයි ගන්නෙ. හරි පැත්තකින් ගන්නෙත් නැහැ. වැරදි හොයන අසුලුව තමයි අහන්නෙත්. එතකොට අර නුවණේ ස්වභාවයෙන් සැකේ තමයි රජ කරන්නේ. එතකොට නුවණක් වගේ වැඩ කරනවා. හැබැයි එතන තියෙන්නේ කූට ගතියක්, කෛරාටික ගතියක්. ඔතන අර ශ්‍රද්ධාවේ ප්‍රඥාවේ ගැළපීමක් නැහැ. දෙන්න අතර සමබරතාවයක් ඇත්තෙත් නැහැ. අශ්‍රද්ධාව ක්‍රියාත්මක වෙනවා. ඒ අශ්‍රද්ධාව හරහා අපි හරි දේ ගැන බලන්නෙත් නිකන් අපරහෙන් තමයි. එතකොට අපි දෙයක් අහන්නේ නිකන් වැරදි සොයන අසුලුව, කෙනෙක් ඇසුරු කරන්නේ වැරදි සොයන අසුලුව, ඊළඟට තමන් හුවා දක්වන්න අසුලුව, තමන් තුල මාන්නක්කාරකමක් ඇති කර ගන්න අසුලුව තමයි ඇසුරක් කරන්නේත්. ශ්‍රද්ධාවක තියෙන එක අනිත් පැත්ත. ශ්‍රද්ධාවක තියෙන නැමී සිටන ගතියක්, ශ්‍රද්ධාවක තියෙන විශ්වාස කරන ගතියක්, ශ්‍රද්ධාවක තියෙන මෙලෙක් ගතියක්, තෙත් ගතියක් තමයි ශ්‍රද්ධාවක තියෙන. ඒක තමයි මනසේ සාමාන්‍යයෙන් කැලස් දුරු කරගන්න තියෙන එක පැත්තක්. අපි තුල සද්ධාව නැත්තම් අපි නිකන් තනිකරම ඔලොමල වෙනවා, තනිකරම දඩබ්බර වෙනවා, හිතුවක්කාර වෙනවා. කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. කිසි කෙනෙක් කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ. කිසි කෙනෙක් කෙරෙහි භක්තියක් ගෞරවයක් මොකක්වත් පවත්වන්න හිතෙන්නේ නැහැ. තමන් දන්නවා කියලා හිතා ගන්නවා. අර සද්ධාව ප්‍රඥාව එක පැත්තකින් සද්ධාව ප්‍රඥාව තියෙනවා නම් ඒක සම්බර කිරීමකුත් අවශ්‍ය වෙනවා. දැන් මෙතන කතා කරන්නේ අසද්දෝ කියන එක. අසද්ධාවත් එක්ක එතකොට අය ඒ අවශ්‍ය කරන ගුණ ධර්ම වෙනුවට අනෙකුත් නරක අගුණ ටිකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අශ්‍රද්ධාවත් එක්ක මුට්ටස්සතියක්, අශ්‍රද්ධාවත් එක්ක අහිරිකයක්, අනුත්ප්පයක්. ඒ කියන්නේ ලැජ්ජ බයක් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්. සත්තු මරනවා, වරකම් කරනවා, කාමයේ වර්ධව හසිරනවා, බොරු කියනවා, කේලම් කියනවා, මත්පැන් පානය කරනවා කියන එක මහ දෙයක් නෙමෙයි. මොකද කිසිම තැනක සද්ධාවක් පිහිටලා නැහැ. ඒතකොට අහන්න ලැබිලා තියෙන්නේ තසද්ධර්මයක්, ශීලයක් ගැන අහන්න ලැබිලා නැහැ. හික්මීමක් ගැන අහන්න ලැබිලා නැහැ. ඊළඟට හිතේ සමාධියක් දියුණු කළ යුතුය, ප්‍රඥාවක් දියුණු කළ යුතුය, ඒව ගැන කිසිම කතාවක් නැහැ. ඉතින් ඔහේ යන්නන් වාලේ යනවා, මනුස්ස ජීවිතයක් ලැබුණාට නියන් තිරසන් වගේ තමයි. ඉතින් මේ තමයි සාමාන්‍ය ලෝකේ කටයුතු කරන්නේ. ඉතින් බහුල වශයෙන් දකින්න ලැබෙන්නේත් ඒකම තමයි. ඉතින් එතන කිසිම ශ්‍රද්ධාවක් නැහැ, කිසිම මෙලෙක් ගතියක් නැහැ. මනුස්ස ස්වරූපයේ තියෙනවා, හැබැයි හිතේ තියෙන්නේ යක්ෂ ස්වරූපයක් තියෙන. හිතේ තියෙන්නේ තිරිසන් ස්වරූපයක් තමයි. මොකද මේ මෙලෙක් ගතියක් ඇවිල්ලා නැහැ, ශ්‍රද්ධාවක් ඇවිල්ලා නැහැ. ඊළඟ අනිත් පැත්තෙන් අහිරේක අනුත්ප්පයයි ඔය මුට්ටස් සතිය අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒක ගැන හැම ඔය සති සම්පජඤ්ඤ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, දැන් අපි තුල හිරි ඔතප් කියන දෙක පහළ වෙලා ඒක ටිකක් කල් පවතින නම් අපිට අත්‍යවශ්‍යයි කියනවා මේ සති සම්පජඤ්ඤ කියන දෙක. සතියකින් සම්පජඤ්ඤයකින් තොරව පවතින්නේ නැහැ හිරි ඔතප් කියන දෙක. ඒ කියන්නේ අපි තුල හොඳ සිහියක් පිහිටනවා නම් තමයි අපිට ඒ වෙලාවේදී සිහියෙන් කටයුතු කිරීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඔහේ යනවා, ඔහේ කරනවා මෙලෝ සිහියක් නැහැ. හැබැයි සිහිය තියෙනවා නම් මේ මොහොතේ හිත රැඳෙනවා නම් එතෙන්ද හිත යම්කිසි විමසීමක් සිද්ධ වෙනවා. මේ වැඩේ සුදුසුද, මේ කරන්න හොඳද, මේ ගැළපෙන වැඩක්ද කියලා අර ඒ සොයා බලන ගතියක් තියෙනවා, විමසා බලන ගතියක් තියෙනවා. ඒකට මේ ඈඳිලා තියෙන සම්පජඤ්ඤය. එතකොට මේ මොහොතේ ඉන්නවා, වර්තමාන මොහොතේ වාසය කිරීමක් තියෙනවා, ඒත් එක්කම විචක්ෂණ ගතියක් තියෙනවා, සොයා බලන ගතියක් තියෙනවා. මේ මොහොතේ මම කරන්න යන වැඩේ නිවැරදිද නැත්නම් ගැළපෙන්නේ නැද්ද, මට දහමට ගැළපෙන වැඩක්ද මම මේ කරන්නේ, නැත්නම් නොගැළපෙන වැඩක්ද මේ කරන්න යන්නේ, මේක තවත් කෙනෙක් අනුමත කරන වැඩක්ද, සත්පුරුෂයන් අනුමත කරන වැඩක්ද මේ කරන්නේ, නැත්නම් නොකරන වැඩක්ද, මේ අනුමත කරන කිරීමක් වෙන්නේ නැති දෙයක්ද මේ කරන්න යන්නේ කියලා අර සතියයි සම්පජඤ්ඤයයි හරහා තමයි විමසීමක් සිද්ධ වෙන්නේ. එතකොට සති සම්පජඤ්ඤයක් තියෙනවා නම් විතරයි එහෙනම් ඒ පදනමක් හිටින්නේ හිරි ඔතප් දෙකට, බැලැජ්ජාව දෙකට. එහෙම නැත්නම් කිසි බයලැජ්ජාවක් ඇත්තෙත් නැහැ. දැන් ඔය දැන් මේ කතා කරන අද ඒ කතා කරන අසද්ධර්මය හා සම්බන්ධ කාරණාවලදී ඒ ඔක්කොම ටික ඇඳිලා තියෙනවා. අහන්නේ අසද්ධර්මයක්. ඒ නිසාම සතිමත් බවක් ගැන මොකක්වත් එහෙම උනන්දුවක්, සම්පජඤ්ඤයක් ගැන උනන්දුවක්, නුවණක් දියුණු කිරීම ගැන උනන්දුවක් එහෙම මොකක්වත් ඇත්තෙත් නැහැ. ඒ නිසා හිරියොතප් දෙකට පදනමක් ඇත්තෙත් නැහැ. ඒ නිසා සම්පූර්ණයෙන්ම කිසිම ගාල කඩාගත්තු වගේ තමයි වැඩ කරන්නේ. කිසිම දෙයක් ගැන බයපක්ෂපාතී ගතියක් නැහැ, ලැජ්ජාවක් නැහැ. අනිත් අයගෙන් බැනුම් අහන්න වෙයි, ඒ මොකක්වත් නැහැ. මේක සීලයට පටහැනිය එහෙම ගතාවක් නැහැ. කෙලීම ඔහේ නිකන් වැඩ කරනවා, කිසි බයලැජ්ජාවක් ඇත්තෙත් නැහැ. ඉතින් හරි ගැළපිලා යන ඔක්කොම ටික මේක දාලා තියෙන එක. ඊළඟට අනිත් පැත්තෙන් මේක කියනවා අපස්සුතෝ හෝති. ඒ කියන්නේ අල්පශ්‍රුතයි, ඉගෙන කියාගෙන නැහැ. ඒක ලෞකික වශයෙන් ලොකු දේවල් ඉගෙන කියාගත්ත ගතියක් නෙමෙයි. මෙතන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහම පිළිබඳව ලොකු දැනුමක් නැහැ. ඒ මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ ඒ බඳු දහමක් හොඳට ඉගෙන කියාගෙන ඒක තුළ හැසිරීමක්, ඒක තුළ විමසා බැලීමක්, චින්තාමය ප්‍රඥාවක් ඒකක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අල්පශ්‍රුතයි කියලා කියනවා. කිසිම සුතයක් නැහැ, සුතමේ ඥානයක් ගෑවිලාවක් නැහැ. පතප්පත පරිහරණය කළා, දහමක් අහලා ඒක විමසලා බලලා සුතමේ ඥානයක් වඩාගෙන, බහුශ්‍රත භාවයක් වඩාගෙන එහෙම තියෙනවා නම් ඉතින් ඇත්තටම ඔය අශ්‍රද්ධාව වෙනුවට ශ්‍රද්ධාව පැත්තට කරකෙන්න ඕන. ඒතර මේවා යම් පමණක සම්බන්ධතාව තියෙනවා. එතකොට අපි පරියත්තියක් වුණත් යම් පමණකට හදාාරනවා නම්, හරි විදිහට සත්පුරුෂය පැත්තකින් හදාාරනවා නම් ඒකෙදී හැරෙන්න පුළුවන්, හිතේ ශ්‍රද්ධාව ගොඩනගින්න පුළුවන්. ඒක අවශ්‍යයි. අපිට එක පාටම සතිමත් භාවයක් දියුණු කරන්න සමාවට හිතේ පෙළඹීමක් ඇති නොවෙන්න පුළුවන්. හැබැයි අපි පොතක් පතක් කියවනකොට, අපි තෝණියම් භාවනා පතක් අහරමේ කියනකොට හිතෙන්න පුළුවන් ආ මේක කරලා බලන්න ඕනේ, මෙහෙම දෙයක් දැන් තියෙනවා කියනවා. ඇත්තටම මේවා කරන්න පුළුවන්ද, අද කාලේ මේක කරන්න බැරිද? ඉතින් සමාවට සමන්ගේ හිතේ උමනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම තමන් වතුරට බහින්න ඉඩ තියෙනවා, කරලා බලන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ශ්‍රුතමය භාවය නැත්තම් සුතවත් භාවය සෑහෙන්න අත්හදා බලන්න, ප්‍රත්‍යක්ෂ කරන්න උපයෝගී වෙනවා. හැබැයි මේකේ ඉන්නේ අපස්සුතෝ හෝති. අල්පස්ෘතන ඒකක්වත් කළා නැත්නම්, ඉපතප්පතක් බල්ලා නැත්නම් මේවා කළ යුතුයි කියලා හැඟීමක් ඇත්තෙත් නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් කම්මැලි කරන්න, කම්මැලි කරන්න යෙදුනත් ඉතින් කරන්න හිතෙන්නේ නැහැ. එක්කෝ නිදා ගන්නවා, එක්කෝ කල් දානවා, තව වෙන තේරුමක් නැති වැඩක් පටලව ගන්නවා. භාවනාවක් කරන්න වෙලාවට, සතියක් දිනු කරන්න ඕමනා වෙලාවට වෙන වැඩ තමයි මතක් වෙන්නේ. බණක් අහන්න යන්න ඕන වෙලාවට සාකච්ඡාවට යන්න ඕන වෙලාවට හැබැයි වෙන වැඩක් මතක් වෙනවා සිවුර හේදුවේ නැහැ නේද? මක් හරි ඉතින් මතක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඊට පස්සේ අරක තමයි මතක් වෙන්නේ. ඉතින් ඒකට යනවා. ඉතින් මේක ඉතින් වැඩක් නැහැ නේ කියලා ඒක අතහැරලා දානවා. ඉතින් ඔන්න ඒ වගේ අපේ හිත හරි වංචනික විදිහට කටයුතු කරනවා. මේ මක් හරි අපේ අපි දැන් මේ දේවල් ටිකක් අමාරුයි. ඉතින් දැන් සතියක් දිනු කරනවා කියන එක ඉබේ දිනු වෙන්නේ නැහැ. සමාධියක් දිනු කරනවා කියන එක නිකන් හිටියා කියලා වෙන්නේ නැහැ. ප්‍රඥාවක් දිනු කරනවා කියන එක නිකන් හිටියා කියලා වෙන්නේ නැහැ. මහන්සි වෙනවා. ඉතින් මහන්සි වෙන අපේ හිත හරි කම්මැලි. ඊට වඩා හොඳයි පොඩ්ඩක් නිදා ගන්න එක. ඊට වඩා හොඳයි පොඩ්ඩක් ගිලම්පසක් වළඳන එක. මොනා හරි තියෙන. ඉතින් අපේ හිතට තියෙන නාන ප්‍රකාර නිදහසට කාරණා තියෙනවා. නිදහසට කාරණා ඉදිරිපත් කර කර අපි අර කරන්න ඕන දේ කල් දානවා. කරන්න ඕන දේ ගැන කුසීත වෙනවා. ඊට පස්සේ කම්මැලි වීම තමයි තියෙන්නේ. කරන්න ගියත් ඒත් ඉතින් කම්මැලිකමට තමයි කරන්නේ. අර මුළු හදින් කරන ගතියක්, වීරයවන්තව කරන ගතියක්, අදිෂ්ඨානශීලීව කරන ගතියක් නැහැ. ඉතින් කිරා වැටෙනවා. ඊට පස්සේ ඉතින් පොඩි වෙලාවක් යන්නේ කිරා වැටෙනවා. මොකද ඉතින් අර මුණත් මහා රසවත් නැහැ, ප්‍රණීත නැහැ. හිතට නැහැ කිසි ගැම්මක් ඉන්නේ. අර මුණත් හරි සරල අර මුණක් තියෙන්නේ සිහිය පිහිටවන්න කියලා. ඉතින් කිරා වැටෙනවා. ඊට පස්සේ ඉන්දර වැටෙනවා. භාවනා කරන්න ගියත් නෙදි. ඉතින් බැලුවා මේ ඔක්කොම මාර සම්බන්ධයි. අතර මේ අසද්ධම්මෝ කියලා කිව්වට මේක ඉතින් අපි මේ සද්ධම්මයකට එළඹිලා කටයුතු කරන්න ගියාමත් සමහර තැන්වලදී අසද්ධර්මයේ එළියට එන්න ඉඩ තියෙනවා. කුසීතෝ හෝති. එතකොට මේ කුසීතකම එළියට එන්න ඉඩ තියෙනවා. ඒ කුසීත නිසා එතකොට ඉතින් ආයි අරක පොතක් බලන්න, ඉගෙන ගන්න, තව ටිකක් මේක හදාරන්න, දියුණු කරගත්ත සතිය තව ටිකක් දියුණු කරගන්න, දියුණු කරගත්ත සමාධිය තව ටිකක් දියුණු කරගන්න, දියුණු කරගත්ත ප්‍රඥාව තව ටිකක් දියුණු කරගන්න, අපි තුමු දියුණු කරගත්ත නිකලෙස් හිත තව ටිකක් පවත්වන්න. ඉතින් එහෙම අමාරුයි. මොකද කම්මැලි. ඉතින් අනිත් එක දැන් මේ ධර්මයේ පැත්තේ දේවල් වල ලොකුවට ඉතින් අර ලොක්සාන්සි කියන්නේ අඬා හෝපෑමකුත් නැහැනේ. නිකන් කියා පෑමක් ඇත්තෙත් නැහැ. නිකන් තමන් විතරයි දන්නේ. ඉතින් මේක නිකන් අමුතු ගමනක්. ඉතින් අනිත් ඒ වෙලාවල නම් අපිට පුදුම විදිහට කෑ ගහලා පෙන්නලා වැඳ බිලා අනිත් අයගේ අඩු සම්මාන ලබාගෙන එහෙම ගමනක් තියෙන. විකුණන්ගෙන කෑමක් තියෙන. මේකේ එහෙම මොකක්වත් නැහැ. තමන් විතරයි දන්නේ තමන් තුළ සද්ධාවක් තියනවාද, තමන් බයලජ්ජාවෙන් කටයුතු කරනවාද, ඊළඟට තමන් හොඳට නුවණකින් යුක්තව කටයුතු කරනවාද, ඊළඟට තමන් තුළ සතිමත් බවක් තියනවාද, හොඳට එළඹ සිටි සිහියෙන් වාසය කරනවාද. එළියට පේන්නේවත් නැහැ. එළියට පේන්නේ නැහැ මේ මනුස්සයා කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක පාටම අඳුර ගන්නත් තමයි. ටිකක් කල් ඇසුරු කරද්දී නම් ඉතින් ප්‍රඥාවන්තයට අඳුර ගන්න පුළුවන් මනුස්සයාගේ වෙනසක් තියනවා කියලා. මේක පාටම එළියෙන් පේන්නේත් නැහැ. ඒ නිසා ගුණධර්ම වඩන කෙනා ඒක විකුණන්න යන්නෙත් නැහැ. එයා බොහොම නියතමානීව පැත්තකටලා වැඩේ කරනවා. ඒක විකුණගෙන කන්න යන්නෙත් නැහැ. හැබැයි තේ ඒකේ අනිත් පැත්ත අසද්ධර්මයක් නම් හිතේ වැඩ කරන්නේ. හැබැයි අර පොඩ්ඩක් හරි දෙයක් දන්න එක විකුණගෙන කනවා. ඒක තමයි වෙන්නේ. හුඟක් දන්න කෙනා ඒක පැත්තකටලා බොහොම නියතමානීව කටයුතු කරනවා. පොඩ්ඩක් දන්න කෙනා සෑහෙන කෑ ගහන්නත් යනවා. මේ වගේත් පැති තියෙනවා. ඊළඟට දුප්පඤ්ඤෝ හෝති. කියන්නේ ප්‍රඥාවක් නැහැ. නිවැරදි ප්‍රඥාවක් නැහැ. ඉතින් අපිට පොතපත ගැන දැනුම තාන්නමාන ලැබිලා, ගරු නම්බුනාම ලැබිලා, උපාධි ලැබිලා ඒවා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මෙතන මේ පෙන්නන්නේ දුප්පඤ්ඤෝ හෝති. ඒත් හැබැයි උගත් මෝඩෙක් කියලා කියන්නේ නේද? විවිධාකාර දේවල් ඉගෙනගෙන තියෙන හැබැයි උමනා දේ ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ විනිවිද යන ප්‍රඥාවක් නැහැ, යෝනිසෝ මනසිකාරයක් නැහැ. හැබැයි වෙන වෙන පොත්පත් නම් ලෝකායත විෂයන් ගැන දැනුමක් තියෙනවා වෙන්න පුළුවන්. ඒකට කියන ලෝකායත විෂය. ලෝකේ වඩනවා ඒව හරහා අපි තව තව නිකං ලෝකෙට බැඳෙනවා. ඒ තුලින් මාන්නය වඩනවා. මම දැන් මේක දන්නවා, අරක දන්නවා, උපාදිය තියෙනවා, මේක තියෙනවා කියලා. ඉතින් ඒකිනුත් අකුසල් තමයි වඩා ගන්න. ඒකිනුත් කෙලස් තමයි වඩා ගන්න. ඉතින් එතනත් තියෙන දුප්පං දුෂ්ප්‍රඥා භාවය. නිවර්දිත නිවනක් නැත්තම් නිවර්දිත නෝණක් වඩනවා නම් එතන අනිත් පැත්තට කැරකෙන්න ඕන. තමන් නිකං යටහත් වීමක්, තමන් නිකං බිමට බැහිමක්, අහිංසක වීමක්. තේරෙනවා මේක ගන්න දෙයක් නැහැ. මම මේ මෝඩ වෙලා කෙනෙක් හදාගෙන ඉන්නේ. මෝඩ වෙලයි මාන්නක්කාරකමක් හැදලා තින්නේ මෝඩකමට. තේරෙනවනේ බිමට බහිනවා. ඒ එතන තමයි නිවැරදි නුවණක් තියෙන්නේ. නැමෙ නුවණ නැත්තම් ඒ නුවණ නැති පමණට මාන්නක්කාරකම වැඩි. නුවණ නැති පමණට අශ්‍රද්ධාව වැඩි. නුවණ නැති තරමට අපි වැරදි තමයි හොයන්නේ. කොයි තැනකවත් ඉන්න විදිහක් නැහැ. වැරදි හොයනවා, කෙනෙක් අනිත් අයත් එක්ක ගැටුම් ඇති කරගන්නවා. හැම තිස්සෙම නිතරම කම්ප්ලේන්, පැමිණිලි. ඒ වගේ තමයි පේන්න තියෙන්නේ. එතකොට ඇත්තටම ඉතින් අනිත් පැත්තට තමයි ගහන්නේ. සම්පූර්ණ ඉතින් වැටෙන එක තමයි වෙන්නේ. ඉතින් පිරිහිනවා. සම්පූර්ණයෙන් පිරිහීමක් දක්වා තමයි යන්නේ. අපි හිතමු අපිට ඕක ඇත්තටම මේ මුලදි දම මෙහෙම තත්ත්වයක් තිබිලා පිරිහීමත් නෙමෙයි. ඉතින් සමහර මුලදි හොඳම ඉඳලා පස්සේ පිරිහෙන්නත් පුළුවන් ඉතින්. ඒ නිසා මේවා හරිම සංවේදී කාරණා. අපිට කියන්න බෑ මේ මේ තැනත්තා මුළු ජීවිත කාලයම මේ විදිහට ඉඳී කියලා. සමහරට ඊට පස්සේ ඔන්න සත්පුරුෂ අසුරක් ලැබෙනවා. සමහර විට ඉතින් ඔන්න පොතක් පතක් ලැබිලා ඒකක් අසුරු කරන්න කියවන්න ලැබෙනවා. පොඩ්ඩක් ඉතින් ඔන්න හිතලා බලලා මොලේ තියෙනවා නම් පොඩ්ඩක් අනිත් පැත්තට හැරෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට කියන්න බෑ මේ උපදිනකොටම මේ ඔක්කොම නිවැරදි පැත්තක තිබුණා කියලා. නිවැරදි ශ්‍රද්ධාවක් තිබුණ අය, නිවැරදි හිරියෝතප් දෙකක් තිබුණ අය, හොඳ ප්‍රඥාවන්ත බවක් තිබුණ අය, හොඳට කටයුතු කරන කුසීත බවක් නැති ගවත් ගතියක් තිබුණානේ, සතියක් තිබුණායි, ප්‍රඥාවක් තිබුණායි කියලා එහෙම කියන්න බෑ. ඉතින් මුලදී මේ අපි හැමෝගෙම මේ අගුණ මේ අසද්ධර්මයන් යම් යම් පමණකට තියෙනවා. ශ්‍රද්ධාව මදි, ඊළඟට බෑලජ්ජාව මදි, නැමී සිටනා ගතිය මදි, ශ්‍රුතමය ඥානය මදි, සතියක් ඇත්තේ නැහැ, දියුණු කළා නැහැ, ප්‍රඥාවත් මේ නිවැරදි ප්‍රඥාවත් දියුණු කළත් නැති. ඒක ඉතින් එහෙනම් අපි උත්සාහවන්ත යුතු මේක අනිත් පැත්තට හරවන්න. ඉබේ හැරෙන්නේ නැහැ ඉතින්. අපේ පැත්තෙම පුදුමාකාර ධෛර්යයක් අවශ්‍ය වෙනවා මේක ගොඩ ගන්න. ඉතින් බුදුහාඳුරු දෙන්නේ උපමාවක් තනිකර අර මඩවලක ඉරිච්ච ඇතෙක් ගොඩන ගන්නවා වගේ. දැන් අපි තුම අපේ මේ වතුරේ මේ අපි කොහේ හරි යනකොට කූඹියෙක් ඉන්නවා වතුරේ වැටලා, කඩියෙක් ඉන්නවා. අමාරුද ගොඩ ගන්න? ඉතින් ප්‍රශ්නයක් නැන්නේ, නිකන් ඔය පොඩි තනකොළ කෑල්ලක් දැම්මත් ඌ ඒකට ගොඩ එනවා. ඉතින් විසි කළා දාන්න පුළුවන්, නියපොත්තට අරන් විසි කරන්න පුළුවන්. ඇතෙක් වැටලා ඉන්නවා නම් වලක සමාලාවට තියෙන්නේ නේද? එක එක තැන්වල ඇතෙක් වැටලා, මඩවලක නැත්නම් අලියෙක් වැටලා, ඩෝසර් ගෙනල්ලා මිනිස්සු කමේ මුළු ඔක්කොමලා එකතු වෙලා ලනු දාලා කෑ ගහලා තව අලියෙනවා උන්ව පන්නලා පුදුමාකාර පරිශ්‍රමයක් දානවා. දවස් ගානක් සමහරවිට පරිශ්‍රමයක් දාලා තමයි ඇතාව ගොඩ ගන්න. දැන් අපේ හිත ඇතෙක් ගොඩ ගන්නා වගේ තමයි බුදුහාඳුරු කියන්නේ ගොඩ ගනිල්ල කියලා. එච්චරට මඩවලක තමයි ඉන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ කොයිතරම්නම් මම මේ පටලවගෙන දින්නේ, කොයිතරම්නම් මඩවලකද ඉන්නේ. එහෙනම් ඉතින් මේ මඩවලේ ඉන්න ඇතා ගොඩ ගන්නා වගේ මේක මම ගොඩගත යුතුයි. පොඩි වැඩක් නෙමෙයි තියෙන්නේ. එතකොට දැනට තියෙන්නේ ශ්‍රද්ධාව නැති ගතියක් නැහැ නේද? ශ්‍රද්ධාව තනා ගන්න වෙනවා. ඊළඟට දැනට තියෙන්නේ කිසිම බයලජ්ජාවක් නැතුව නිකන් ඔහෙ ඔලොමොල විදිහට කටයුතු කිරීමක් නම් ඒක තමයි තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙහෙම පැත්තක් තියෙන්නේ, මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ, මේ අපායටයි අදින්නේ, මෙහෙම ගියොත් නම් විනාශ වීමක් වෙන්නේ කියලා තමයි තේරුම් ගන්නේ. එහෙනම් කොහොමද මේ හිරිය තබ් දෙකක් ඇති කරගන්නේ? පුළුවන් ද බයලජ්ජාව සහිතව ජීවත් වෙන්න? අමාරුයි ඉතින්. හිත කියන්නේ මේ කඩපන් ඕක වැඩක් නැහැ, ඕක කියපන්, ඕක කියලා දාපන්, ගහපන්. එහෙනම් තමයි හිත කියන්නේ. පුළුවන්ද මේ ලාදී ගහන්න නැතුව ඉන්න? පුළුවන්ද බනින්න නැතුව ඉන්න? පුළුවන්ද නරක වැඩක් නොකර ඉන්න? එතෙන්දී අමාරුයි ඉතින්. මොකද හිතේ තියෙන අශ්‍රද්ධාව, හිතේ තියෙන අහිරික අනොත්ප්පය තමයි අනිත් පැත්තට කරකවන්න ඕනේ දැන් ඉතින්. ඇතාව ගොඩ ගන්න ඕනේ, දාලා අදින්න ඕනේ. පුදුමාකාර වෙහෙසක්. ඇතා අනිත් පැත්තට දඟලනවා, අපි මේ පැත්තට දඟලනවා නේද? සෑහෙන වෙහෙසයි. තල බලන්න තමන්ගේ හිතේ තියෙන අකුසල්, හිතේ තියෙන කෙලෙස් තමන්ව අපායට අදිද්දි ඒක පොඩ්ඩක් හරි තේරලා මේ පැත්තට දාගන්නවා කියන්නේ කොයිතරම් අමාරුද? හිත ඉල්ලන්නේම අනිත් පැත්ත ඉල්ලන්නේ. ඉල්ලන්නේම කාමේ. අනිත් පැත්තට අපි මේ කාමෙන් තොරව ඉන්න උත්සාහ කරනවා. හිත ඉල්ලන්නේම ද්වේෂේ. ද්වේෂෙන් තොරව ඉන්න උත්සාහ කරනවා. හිත ඉල්ලන්නේම වික්ෂිප්ත බවක්. හිත ඉල්ලන්නේම පරණ දෙයක් අල්ලගෙන කතා කිරිල්ලක්, පසුතැවිල්ලක්, ප්‍රපංච කිරිල්ලක්. පුළුවන් දෙයක නවත්තලා නිශ්ශබ්ද කිරීමක්, සංසුන් කිරීමක්. ලේසි නෑ. ඒතර මේ අසද්ධර්මයේ අනිත් පැත්තට කරකවනවා කියන එක තමයි එහෙනම් ප්‍රතිපදාවක් කියන්නේ. ප්‍රැක්ටිස් එකක් කියන්නේ, ට්‍රේනින් එකක් කියන්නේ, ශික්ෂාවක් කියලා කියන්නේ. එතකොට ඒ දැන් එතකොට අපස්සුතයා එහෙනම් සුතවත් භාවයක් ඇති කරගන්න ඕනේ. පොතක් පතක් කියවන්න ඕනේ, බණක් අහන්න ඕනේ, සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර දැනුමක් එහෙනම් දියුණු කරගන්නත් වෙනවා. ඒ දැනුමත් මේ නිකාං ඔහේ පොතපතේ දැනුමක් කරගන්න නැතුව ඒක එහෙනම් අර යම්සි ප්‍රතිපදාවකට අනුගත වෙච්ච දැනුමක්, ප්‍රතිපදාවක් එක්ක සමාන්තර වෙච්ච දැනුමක් ඇති කරගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ඉතින් ඕන තරම් දැනුම තියෙන අය ඉන්නවා. නමුත් ඉතින් ඒක ප්‍රත්‍යක්ෂයක් දක්වා අරන් යන්න. ඒකයි මේ ඊළඟට අන්තිමට තියෙන දුප්පඤ්ඤෝ කියන කෑල්ල. අපි පොතේ පතේ හදෑරීමක් තියෙනවා. ඒකේ කොළ සහතික අපි ගාව තියෙනවා. උපාධි ලැබලා තියෙන හැබැයි ප්‍රඥාවක් නැහැ. ඒකයි ඊළඟ ප්‍රශ්නේ නේද? ඉතින් ඕන තරම් ඉන්නවනේ පිරිස්. සෑහෙන ඉතින් මේ උපාධි සාහිතික තියෙනවා. හැබැයි කිසි කරන වැඩ දිහා බැලුවහම තේරෙනවා මේ මෙලෝ මොලයක් නැහැ කියලා. කිසිම නුවණකින් නෙමේ කටයුතු කරන්නේ කියලා තේරෙනවා. හැබැයි සාහිතික නම් ගොඩක් තියෙනවා. එතකොට මේ බුධාඳුර පෙන්වන ප්‍රඥාව තනිකර එහෙම එකක් නෙමෙයි. ඒක තියෙන්නේ තනිකර මේ තමන්ගේ කෙලෙස් හඳුනා ගැනීමේ ප්‍රඥාවක්. තමන් කවුද කියලා තේරුම් ගැනීමේ ප්‍රඥාවක්. සතිමත් බවක් දැන් තියෙනවද නැත්නම් තනිකර හිත අසතිමත්ද? මේ වෙලාවේ හොඳට වීරයක් තියෙනවද නැත්නම් මේ වෙලාවේ වීරයක් නැද්ද? ඊළඟට මේ වෙලාවේ ශ්‍රද්ධාව තියෙනවද නැත්නම් ශ්‍රද්ධාව මදිද? මේ වෙලාවේ සීලය මගේ කොහොමද? සීලය දුර්වලද? එහෙනම් තව කොහෙද මට නිවැරදි කරගන්න තියෙන්නේ? එතකොට මේ තමන් ගැනම සොයා බලන ප්‍රඥාවක් මේ කතා කරන්නේ. ඇතුළත නැමිත්ත ප්‍රඥාවක්. තමන් ගැන සෙවිල්ලක්. ඒකයි මේක සති සම්පජඤ්ඤය හා සම්බන්ධයි. සම්පජඤ්ඤය කියන්නේ ප්‍රඥාවේ නිකම් මූල බීජයක් කියලා කියන්න පුළුවන්. එතකොට ඒ බඳු මූල බීජයක් අපි එහෙනම් වපුරන්න වෙනවා. මේ හිත ඇතුළේ දියුණු කරන්න වෙනවා. ඒ බඳු ප්‍රඥාවක් අපි වඩන්න වෙනවා. ඒක සමාලාවට අපි උත්පත්තියෙන් ලොකුවට ලැබිලා නැත්තම් අපි ඒක දියුණු කරන්න වෙනවා. ඇතම් කෙනෙකුට නිපක ප්‍රඥාවක්, උත්පත්ති ප්‍රඥාවක් තියෙන්න පුළුවන් මුල් කාලෙදිම. දැන් ඔය එහෙම චරිතත් ඉතින් දහමේ ශාසනයේ ඉඳලා තියෙනවා. සාරිපුත්‍ර රහතන් වහන්සේලා වගේ. ඉතින් ඒ තියෙනවා විශේෂිත ප්‍රඥාවක් සහිතව ගුණයක් කාලාන්තරයක් තිස්සේ භව ගානක් තිස්සේ දිනු කරපු චරිත තියෙනවා. ඉතින් ඒ අය හැබැයි කොහොමත් හරි මාර්ගෙමයි හුඟක් වෙලාවට ඉන්නේ. මොකද නුවණත් මේ ගිහි ජීවිතයක් ගත කරත් ප්‍රඥාවන්තයි. ඒ දන්නවා කොයි පැත්තටද ආයුත් කියලා යම් පමණක නුවණක් වැඩ කරනවා. උපන් ප්‍රඥාවක් තියෙනවා. හැබැයි හුඟක් දෙනෙක්ට මේ කියන ප්‍රඥාව නැහැ. මේක දිනු කළා ගත යුතු වෙනවා. ඒ විනිවිද යන ප්‍රඥාවක්, එහෙමත් නැත්නම් අපි කියමු ටිකක් හොයා බලන ගතියක්, නිකාම සතියකින් සෑහීමකටපත් නොවි සම්පූර්ණයෙන්ම ඒ සතිමත් වෙච්ච අරමුණ සොයා බැලීමක්, ඒකත් හරි අමාරුයි. ඉතින් හුඟක් වෙලාවට අපිට වෙන්නේ භාවනාවක් කරන්න ගියත් සතිය වඩන්න ඕනේ කියලා ඉතින් යම් කවුරු හරි කියලා ඉතින් උත්සාහන්ත වෙනවා. ඒ හරහා ඔන්න දැන් සතියක් දිනු කරනවා. සතිය වැඩෙනකොට සමාධියක් හැදෙනවා. සමාධිය හැදුනට පස්සේ ඉතින් දැන් හිතේ හරි සැහැල්ලුවක් තියෙනවා. පොඩි සතුටකුත් තියෙනවා. කලින් තරම් කෙලෙසුත් නැහැ. හිතත් දැන් ටිකක් වර්තමානයේ ඉන්නවා. පොඩි ගතියක් තියෙනවා. හැබැයි අර සොයා බැලීම අමාරුයි. සතිමත් වෙච්ච අරමුණ ගැන විමසා බලනවා කියන එක ඊට වඩා අමාරුයි. ඉතින් ඒක කරන්නේ නැහැ. සමාධියෙන් ඔන්න දැන් තෘප්තිමත් බවක් හදාගෙන දැන් සමාධියකුත් තියෙනවානේ නේද? හිත එහෙම ඉදවන්නේත් නැහැ. හිතත් එකඟ වෙලා හිතෙත් යම් පමණක සතියකුත් තියෙනවා. ඒ පස්සේ ප්‍රඥාවට දාගත්තේ නැති හින්දා සතිය අභිභවා සමාධිය යන්නත් පුළුවන්. ඊට පස්සේ සමාධිය තමයි ඉස්සරහට එන්නේ. ඒකේ පොඩි තියෙනවා ආස්වාදයක්. සමාධිමත් වාසය කරන්න පුළුවන්. ඉතින් වාඩි වෙන්නේ සමාධිමත් වෙන්න. සමාධිමත් කරගන්න. හැබැයි සතිය දැන් පැත්තකට ගිහිලා. අර කතාවට තියෙන්නේ මේ මුලින් ආපු කනට වඩා අඟ ලොකු වෙනවා කියන්නේ අන්නේ වගේ තමයි. දැන් සතිය තමයි මුලින් ආවේ. පස්සේ ආව අඟ ලොකු වෙනවා, සමාධිය ලොකු වෙනවා, කන එහෙම්මමයි, කන යටපත් වෙනවා. සතියක් දැන් ඇත්තේ නැහැ, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් නැහැ. ඒ ඔය පැත්තත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය භාවනා යෝගාවචරයෙන්ට වෙන ප්‍රශ්න තමයි. සමාධියක් දැන් තියෙනවා, වඩුණාව ගමන් විනාඩියෙන් දෙකෙන් හිත සමාධිමත් වෙනවා, සමාධිය තුල වාසය කරනවා. ඒ තුළ යම් පමණක සතුටක් තියෙනවා, ආස්වාදයක් තියෙනවා, ඒකට යට වෙනවා. ඒක තමයි භාවනාවේ සාර්ථකත්වය කියලා අත්දක්වන්නේ. ප්‍රඥාවක් නැහැ හැබැයි. නුවණක් වැඩ කිරීමක් නැහැ. පැය ගණන් සමාධිය නම් ඉන්නවා. ඉතින් ඕක නෙමෙයි ඉතින් බුදුහාඳුර බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුහාඳුර පෙන්වන පැත්තේ ගඩක් දේවල් තියෙනවා. එකක් කියලා නෙමෙයි. ඉන්ද්‍රිය ධර්ම පහක් කතා කරනවා. ඒකෙත් පටන් ගන්න ශ්‍රද්ධාවෙන්නේ නේද? සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒතකොට මේවා ගුණාවක් තියෙන්නේ. අපිට මේ එකක් විතරක් ඉස්සරහට දාගෙන යන්න බෑ. පටන් ගන්න වෙනවා සතියෙන්. හැබැයි සතිය ඉස්සරහට යනකොට අනිත් ඒ අවශ්‍ය කරන ගුණධර්ම ටික ඈඳගෙන යන්න ඕනේ. නිකන් එකතු කරගෙන යන්න ඕනේ. ඒතකොට සමූහයක් විදිහට තමයි මේකේ වැඩෙන්නේ. හිත ඇතුලේ නිකන් බලමුළුවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. යහපත් ධර්මතාවල බලමුළුවක් ක්‍රියාත්මක වෙන්නේ. තනි එකක් නෙමෙයි. පටන් ගත්තේ සතියෙන් තමයි. ඒ සතිය ඈඳ ගන්න ඕනේ අනිවාර්යෙන්ම සතිය දියුණු වීම හරහා සමාධියකට පෙළ ගැහෙන්න ඕනේ. ඒක දිනු කරාට පස්සේ ප්‍රඥාවක් හදාගන්න උත්සාහන්ත වෙනවා. දඟලන්න වෙනවා මුලදී. ටිකක් පොඩි අමාරුයි ඉතින්. මොකද මේ බලන්න තියෙන අරමුණ හරියම ඒකාකාරී අරමුණක්, කිසිම රහක් නැති අරමුණක්. ඒ අරමුණත් පේනවා එක වෙලාවක, අනිත් වෙලාවක පේන්නේ. ඒක තැනක ඊට පස්සේ තියෙනවා ඊනනු වෙන තැනක පහළ වෙලා, ඊතන ධාතු මනසිකාරයක් වඩනවා කියලා. ඒක තැනක හිතේන අරමුණක් නෙවෙයි මේ තැන තැනට මාරු වෙනවා. බලන අරමුණත් නොපෙනී යනවා. ඒතකොට මේ හරිය අමාරුයි ඉතින්. ඉතින් මේවා ඔක්කොම කරන්න පුදුම වීරයක් අවශ්‍ය වෙනවා. දැන් මේ කුසීතස්ස කියන එක නට ඉතින් එකක් නැහැනේ නේද? මේ කුසීත බවක් නේ ඊළඟට පෙන්වන අසද්ධර්මයක් විදිහට. ඉතින් එතකොට කොහොමද කරන්නේ නේද? අසද්ධම්මෝ හෝති කියන එකේ කුසීත බවක් තියෙනවා. දැන් මේ මේ මේවා සොයා බලන්න පුදුමාකාර ධෛර්යයක් අවශ්‍ය වෙනවා. පේන්නේ නැහැ වැළුවට. හිත නිකන් ඔහේ තියෙනවා, හිත නිකන් ඔහේ සමාධිමත් වෙලා තියෙනවා. ඒකේ ආස්වාදයකුත් තියෙනවා. ඒක ඒක පැත්තක තියලා මේ ඉස්සරහන් තියාගත් අරමුණ විමසලා බලන්න පුදුමාකාර උත්සාහයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒකට ගාන්න නිකන් මූණට මූණලා දාගන්න සෑහෙන ට්‍රේනින්ග් එකක් අවශ්‍යයි. ඊට පස්සේ තමයි පොඩ්ඩක් ඔන්න අරමුණ පේන්න ගන්න. ඒ පේන්න ගත්තත් මේක මේ රසවත් අරමුණක් නෙමෙයි. අපි ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ, චිත්‍රපටයක් බලනවා වගේ රසවත් අරමුණකුත් නෙවෙයිනේ මේ හුස්ම රැල්ලක් දිහා බලන්න තියෙන්නේ. බිම්බීමක් හැකිලිමක් දිහා බලන්න තියෙන්නේ. කයේ පහළ වෙච්ච වේදනාවක් දිහා බලන්න තියෙන්නේ. හිතේ දුවන යම්කිසි ක්ලේශයක් දිහා බලන්න තියෙන්නේ. ලේසි නෑ. මාර ෆයිට් එකක් දෙන්න තියෙනවා මුල් කාලේදී. ඒතර මේ ඔක්කොම ටික කඩාගෙන යන්න ඉතින් සෑහෙන එක අතකින් කියනවා නම් ඒ පෙර පුරුද්දකුත් අවශ්‍යයි. සෑහෙන කල්යාණ මිත්‍ර ඇසුරක් අවශ්‍යයි, තල්ලු කිරීමක් අවශ්‍යයි මුල් කාලේ. මොකද යෝගාවචරය අසරණයි. තනිකර කෙලස් එක්ක ඉන්නේ, තනිකරම නීවරණ එක්ක ඉන්නේ, ඒ හදාගත්ත මෝඩකම් එක්ක ඉන්නේ, මහන් තත්ත්වකම් එක්ක ඉන්නේ, තනිකර කෙලස් ගොඩක් එහෙම් පිටින්ම. ඉතින් ඒ කෙලස් ගොඩ පැත්තකින් තියලා తాවකාලිකව හෝ හරි පැත්තකට දාගන්නවා කියන එක සුළුපටු කාර්යක් නෙමෙයි. ඉතින් හරි පැත්තට දායනත් සෑහෙන කාලයක් යන්නත් ඕනේ. පොඩි කාලයක් නෙමෙයි. එතකොට සෑහෙන කාලයක් මේක දියුණු කරන්නත් ඕනේ. ඒ දියුණු කරන තමයි යන්න දැන් හිත වැටෙන්නේ සද්ධර්මයේ පැත්තකට. හිතේ අසද්ධර්මයේ අසද්ධර්මයේ හිටියේ කෙනා දැන් ඔන්න සද්ධර්මයට මාරු වෙන්න ඕන ටිකක් හෝ. ඒ සද්ධර්මයේ තියෙන්නේ කෙනින්ම සද්දෝ හෝති. අන්න සද්ධාවක් පහළ වෙලා. ඔන්න හිරියක් ඔත්තප්පයක් පහළ. දැන් ඉතින් බය ලැජ්ජාවක් පහළ වෙලා. ඊළඟට සතියක් පහළ වෙලා. මුට්ටස් සති වෙනුවට අනිත් පැත්තේ කතා කරන්නේ උපට්ඨිත සතියක්. හොඳට පිහිට සතියක් පිහිටලා. දැන් කුසීත බව වෙනුවට වීරියවන්ත බවක් ඇති වෙලා. ඊළඟට දුප්පඤ්ඤ භාවයක් වෙනුවට ප්‍රඥාවන්ත බවක් ඇති වෙලා. මේ තනිකර අපේ ජීවිතවල ඇති වෙන පරිවර්තනයක් මෙතන පෙන්වන්න. හිටියා සම්පූර්ණයෙන්ම අසත්පුරුෂයෙක් විදිහට, හෙව්වෙම වැරදි, හිටියෙම අසත්පුරුෂ ධර්මයක වැරදි දෙයක් අහන්න ලැබුණේ, වැරදි දෙයක් කළේ, කිසි බයලජ්ජාවක් තිබුණ නැහැ. ඊළඟට සතියක් පිහිටවීමක් ගැන අහලවත් තිබුණ නැහැ. ඊළඟට දහමක් ගැන අවබෝධයක් තිබුණ නැහැ. එහෙම දෙයක් අහලත් නැහැ. සුතමේ ඥානයක් ඇත්තෙත් නැහැ. හරිම කම්මැලි ගෙදට වෙලා බුදිය ගත්තා. ඒකයි කරේ. ඊට පස්සේ ප්‍රඥාවන්ත බවක් ඇත්තෙත් නැහැ. පුළුවන් දැන් මේ චරිතේ මම අනිත් පැත්තට ගහ ගන්න. පුළුවන් දැන් මේ වෙනුවට සද්ධාවක් පිහිටව ගන්න. බයලජ්ජාව ඇතුව කටයුතු කරන්න. ඊළඟට බහුශ්‍රුත භාවයක් ඇති කර ගන්න. මේ කියන ධර්මතා තව ටිකක් කියවලා බලන්න, අහලා බලන්න, සාකච්ඡාවක් තුළින් තව ටිකක් මේක ඔප්නංව ගන්න. ඊළඟට කම්මැලිකම වෙනුවට ආරම්භ වීරයක් ඇති කර ගන්න. ධෛර්යවන්ත වෙන්න, අදිෂ්ඨානශීලී වෙන්න, ඊළඟට සතිමත් බවක් ඇති කරගන්න, සෑහෙන දිගට පවතින සිහියක් ඇති කරගන්න, එළඹ සිට සිහියක්, ඒකත් එක්ක ප්‍රඥාවක් වඩන්න. ඉතින් මේ තනිකර තමන් ගොඩ ගැනීමක් තියෙන්නේ. තනිකර මේ මඩවලේ හිටිය ඇතාව ගොඩ ගැනීමක් තියෙන්නේ. ඉතින් ඔය කරන්න පුළුවන් නම් අන්න දක්ෂයි. අන්න මේ ලැබපු මනුසකමින් ප්‍රයෝජන ගත්තා වෙනවා. ඉතින් හුඟක් දෙනෙක් ඉතින් ඔය කරන්නේ නැහැ. ගත් දෙනෙක් කරන්නේ ඉතින් අපි හිතමු අපි උපදිනකොටම යම්සි ධනයක් තියුණා. අම්මා තාත්තා අමාරුවෙන් උපයගත්ත එක්ක ධනයක් තියුණා. ඉතින් ඕක ඉතින් ඉදර කරගත්තා. ඕකෙන් ඉතින් යාළු මිත්‍රය අසුරු කරා. ඕකෙන් ඉතින් කෑවා, බිව්වා, නැටුවා. අම්මා තාත්තා මැරුණා. අන්තිමට තමන් වෙනසුණා. අන්තිමට අපාගත වුණා. මේක පැත්ත. තවත් කෙනෙක් ඉතින් මොකක් හරි ඔන්න එහෙම ලොකු දෙයක් තියුණා. හැබැයි තියෙනවනේ දැන් අසද්දයක්, අසද්ධාවක් තියෙනවා. කිසි බයලජ්ජාවක් ඇත්තේ නැහැ. අද ලංකාවේ වුණත් ලෝකනත් වෙන්නේ ඒක තමයි. සද්ධාවක් කියලා දෙයක්, ගුණ ධර්මයක්, ඒ මාවක් ගන්න නේද? ගුලුටයක් හරි විකුණුවා, කීයක් හරි හොයාගත්තා. ඒකෙන් මොනා හරි නරක දෙයක් කරගත්තා. එතනින් මිනි මරලා හරි සල්ලි හම්බ කරගත්තා. තිරිසන් විදිහට වාසය කළා. ඊට ආය අපාගත වුණා. ඔච්චර තමයි. බහුතරයක් ඔච්චරයි කරන්නේ. කිසිම මේ එකක් නැහැ. ඒ කියන්නේ මේ කොච්චර බණ කිව්වත්, කොච්චර දේවල් දන්නවා කියලා හිතාගෙන හිටියත් එහෙම මොකක්වත් නැහැ මිනිස්සුන්ට. තනිකර තිරසං විදිහට තමයි ගැටතු කරන්නේ. ඒකේ ආයි කතා දෙයක් නැහැ. ඉතින් එහෙම පැත්තක තමයි තියෙන බහුතරය යන්නේ. ඉතින් එහෙම බහුතරයක් කරන දේවල් තමයි දිනපතා අහන්න ලැබෙන්නේ. අතන දූෂණයක් වුණා, මෙතන හොරකම් කළා, මෙතන වංචාවක් කළා, මෙතන ඔන්න ගහ බැනගෙන, මෙන්න මරාගෙන, මෙන්න මෙතන වෙඩි තියලා. පත්‍රයක් බැලුවොත්, අන්තර්ජාලයක් බැලුවොත්, ඊළඟට රූපාහිනියක් බැලුවොත්, ප්‍රවෘත්තියක් ඇහුවොත් තියෙන්නේ ඔච්චරයි. අසද්ධර්මයම තමයි. මේ නිස්සූ කියලාගෙන හිටියට තනිකරම තිරසන්න විදිහට මේ අසද්ධර්මයේ ඇතුලේ ක්‍රියාත්මක වෙලා ඕනෝන් කා කොටා ගන්න හැටි. දැන් මේ දවස්වල අර මේ ඊශ්‍රායල් හමාස් යුද්ධය යනවා. ඉතින් අර මිනිස්සු හදපු මොනවාද මේ කියන්නේ උමං වලට දාලා උන්වම විනාශ කරනවා. මේ දහස් ගණන්. ඊළඟට කෙලින්ම ආයේ මොනවාද සරණාගත කඳුරු වලටම කෙලිම බෝම්බ දානවා. ආයි කිසිම ගාණක් නැහැ ඒවැය ගැන. ඉතින් මේ පැත්ත හරි, මම නිවැරදි, අනිත් කෙනා වැරදි කියාගෙන ඒ මතය තුළ දාගත්තාට පස්සේ ඉතින් ආයේ මේ මිනිස්සුව මැරෙන්න කියලා එහෙම කිසි ගාණක් නැහැ. උනුත් ඇයිලා මෙහෙටත් ගහනවා. උනුත් ආයි කෙලින්ම කිසිම මේකක් නැහැ. ඉතින් මරනවා කියන එක සානිකන් අර මොක්කුද මරනවා වගේ තමයි. මදුරුව මරනවා ඉතින් මිනිස්සෙන් මරනවා කියන එක, ළමයෙක් මරනවා කියන එක නිකන් තිරිසන්ම තමයි. ඉතින් මෙහෙම ලෝකයක් තමයි අද තියෙන්නේ. ඉතින් මෙහෙම ලෝකෙක අපි මේ තනිකර උඩුගම්බලා පීනීමක් තියෙන්නේ. තනිකර මිනිස්සු අසද්ධාව කටයුතු කරද්දී, කිසිම බැලැජ්ජාවක් නැතුව කටයුතු කරද්දී, ආයුධම නිපදවද්දී, මරා ගන්නම දඟලද්දී, කැපී පේන්නම දඟලද්දී, හොරකම් කරලා පුළුවන් තරම් සල්ලි හොයාගන්න දඟලද්දී පුළුවන් ද අනිත් පැත්තකට යන්න. තනිකර අමාරු වැඩක් මේ කරන්නේ. කතා කරන්නේ අමාරු දෙයක්. තනිකර උඩුගම්බලා පීනීමක්. ලෝකේ යන්නෙම මඩවලටමයි, ලෝකේ යන්නෙම ආගාධයටමයි, විනාශයටමයි. එහෙම යන ලෝකෙක, එහෙව් ලෝකෙක අනිත් පැත්තට යamak. ඉතින් මේ යුගයේ තියෙන හැබැයි විශේෂත්වයක් මම නම් දකිනවා. එහෙම බහුතරයක් පිරිස අර විදිහට ආගාධයට යද්දි, බහුතරයක් පිරිස තනිකර විනාශය දක්වාම යද්දි, තවත් සුළුතරයක් ඉන්නවා ඉතාම සීග්‍රයෙන්, ඉතාම ප්‍රඥාවන්තව, ඉතාම ඉහළ මට්ටමකටත් යනවා. මේක පුදුමාකාර පැත්තක් මේ දවස්වල යන්නේ. අපි ටිකක් අතීතය අරන් බැලුවොත්, ඉතන දැන් අවුරුදු 100කට වගේ කලින් ගත්තොත්, එහෙම ලොකු මේකක් නැහැ. මිනිස්සු නිකන් ආගාතට යනකොට බොහොම සෙමින් යන්නේ. හැබැයි ලොකුවට ධර්මයක පිහිටා ගැනීමක්, ප්‍රත්‍යක්ෂ කර ගැනීමක්, ඒව ගැන කතා කිරීමක්, ගැඹුරු දහමක් අවබෝධ කරගන්න උත්සාහන්ත වීමක්, ප්‍රායෝගික යෙදීමක් ඒකක් ඇත්තෙත් නැහැ. හැබැයි කාන් වෙහි තියන්නන් වාලේ යනවා ඉතින්. දැන් මෙහි කාලේ තියෙන විශේෂත්වය තමයි මේ මරා ගන්න එකත් උපරිමෙන් වෙනවා. සම්පූර්ණයෙන්ම විනාශය දක්වා බොහොම සීග්‍රයෙන් යනවා. හැබැයි තවත් පිරිසක් ඉන්නවා නිවැරදි මාර්ගයක් ඔස්සේ සීග්‍රයෙන් යනවා. මේ දෙකේ මාරම යුගයක් මේ යන්නේ අපි. අමුතු යුගයක් මේ අපිට ඇවිල්ලා තියෙන්නේ. එක පිරිසක් සම්පූර්ණයෙන්ම විනාශය කරා බොහොම සීග්‍රයෙන් උපරිම මට්ටමකින් යනකොට, තවත් පිරිසක් උපරිම මට්ටමකින් නිවැරදි පැත්තකටත් යනවා. මාරම යුගයක් ඇත්තරම. ඉතින් අපි කොයි පැත්තේද ඉන්නේ? අපිම බලන්න ඕනේ ඉතින්. ඉතින් අර දෙපැත්තම තියෙනවා ඉතින්. මාවත් අර විදිහට බොහොම රෞර විදිහට, අපි තුමු රෞද්‍ර විදිහට මාවත් අර පැත්තට ඇදීමේ හැකියාවක් තියෙනවා. විනාශය කරා මාවත් පෙළවීමේ හැකියාවක්, ඇදීමේ හැකියාවක්, අසත් ධර්මයක් විතර නැඹුරු කිරීමේ හැකියාවක් ලෝකේ පුරා ක්‍රියාත්මක වෙනවා. මට පුළුවන් දෙකින් ගැලවිලා මේ සුළුතරයක් වෙච්ච සද්ධර්මයක් ඇසුරු කිරීමක්, ශ්‍රද්ධාවක් ඇසුරු කිරීමක්, බයලජ්ජාව අනුව කටයුතු කිරීමක්, නුවණක් දියුණු කිරීමක්, ප්‍රඥාවක් දියුණු කිරීමක්, සතියක් ප්‍රඥාවක් ඒ දේවල් දියුණු කිරීමක් පැත්තට යන්න පුළුවන්ද? ලොකු ෆයිට් එකක් තියෙනවා. අද කාලේ විදිහට ඉතින් පුදුමාකාර අරගලයක් තමයි තියෙන්නේ එතනත්. අපි මේ දෙපැත්ත බේරගන්න එක. හිත තනිකර කෙලෙස් වලින් විනාශයට අදිද්දී මට පුළුවන්ද ඒකට වහල් නොවි, ඒකට මුලා නොවි මාව ගොඩ ගන්න, ඇතික ගොඩ ගන්නවා වගේ. ඉතින් මෙන්න වගේ තත්ත්වයක් තියෙනවා. මම හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා අද මාතෘකා වශයෙන් කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඉතින් අපිට ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය චන්ද්‍රතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන්. ස්වාමීන් වහන්සේ අපි ඇහෙනවා කියලා හිතනවා.
ඔව් කියන්නකම.
ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් එක ලිඛිත කමඨහන් වார்த்தාවක් කියනවා අද දේශන
අපිට. හරි අපි චුට්ටක් ඉන්න හැමනම් අපි මේ පැත්තෙන් මේ සාකච්ඡාවට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් අහුම්කන් දීලා ඊට පස්සේ ඔකට යමු.
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ධර්මදේශනාවේ සඳහන් කරන ස්වාමීන් වහන්ස අර ආගාදයට වැටුණු ඇතෙක් වගේ කියලා, දැන් අනිත් පැත්තට දුවන හිතගෙන. එතකොට ස්වාමීන් වහන්ස මට මතක් වුණා අර ජාතක කතා වෙන මේ ලස්සන ජාතකයක්. අර එක ඇතෙක් බොහොම මේ රණශූර ඇතෙක් මේ ආගාදයකට වැටිලා ඉන්නේ. හැබැයි මෙයාව ගොඩ ගන්න කොහොමටවත් බෑ. ගොඩක් උපක්‍රම කරනවා. හැබැයි අන්තිමේට මහ බෝධිසත්වෝ මෙයාගේ මේ රණශූරත්වය දැකලා මේ ලොකු යුද්ධයක් ඇහෙන්න සලසන මේ ඇතාට. එතකොට ඒ ඇතා ඒ ශද්දෙහිඳම මේ එකපාරටම කඩාගෙන ගොඩට එනවා. හැබැයි මේ ඇතාට අමුතුවෙන් ශක්තියක් පහළ වුණා නෙමෙයි, අර හඬ නිසා, අර ලැබිච්ච ඒ හඬ නිසා අර ඇතා මේ තමන්ගේ ශක්තිය පාවිච්චි කළ සමස ගොඩ එනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිටත් මේකින් ගොඩ යන්න ලොකු හඬක් අවශ්‍යයි. අපිට මේ සද්ධර්මයේ කියන හඬ නිසා අර තියෙන කුසීත වෙලා බෑ කියලා පසුබාලා ඉන්න ඒ ගති ඔක්කොම කඩාගෙන බිඳගෙන ඒ අවශ්‍ය හඬ ඇහෙද්දි ගොඩට එන්න පුළුවන් කියන එක තමයි මට මතකුනේ.
ඒක තමයි බුදුහාඳුරුවොත් ඒක තමයි කියන්නේ. දැන් ඔය ලස්සන සූත්‍රයක් එනවා, මේ මට සූත්‍රේ නම් මතක් වෙන්නේ නැහැ. බුදුහාඳුරුවෝ කියන්නේ දැන් මේ ටික තේරෙන්න ගත්තාම තමන් මේ වඩ වලකයි ඉන්නේ ආගාධයකයි ඉන්නේ කියලා තමන්ට තේරෙන ගත්තාම බුදුහාමුදුරුවෝ ඔළුව ගිනි ගන්න ගන්නවා කියලා. හොස් තේරුනේ ලයිද යකෝ මම මේ කොහෙද ඉන්නේ අනාථ වෙනව නේද අපායට දැන් මේ යනව නේද කියලා ඔළුව ගිනි ගන්න ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් ඉතින් ඔළුව ගිනි ගත්ත මිනිස්සෙක් වගේ දැන් ඉතින් දඟලපල්ලා ගොඩ එන්න ඔළුවයි ගිනි අරන් තියෙන්නේ කෙලින්. ඒ කියන්නේ ඒ වෙලාවේ තමයි මොලේ පෑදුනේ. ඒලා තමයි හඬ ඇහුනේ. එතකොට තමන්ගේ තමන්ගිනේ උත්සාහය එන්නේ දැන්. ඒ ඔළුව ගිනිගත්ත බව දැනෙන්නත් ඕනේනේ. අපි දන්නේවත් නැහැ නේද? නේද? ඒ ඔළුව ගිනිගත්ත බව දැනෙන්න නම් අර සද්ධර්මයක් ඇහෙන්න ඕනේ. ඔය ගිනි වලක ඉන්නේ, මඩ වලක ඉන්නේ, අඟුරු වලක ඉන්නේ කියන එකවත් අපිට තේරෙන්නේ නැහැ. දැන් මෙතන මට නිකන් තේරෙන උදාහරණයක් තමයි දැන් අපි මේ ඉපිදලා ඉන්නේ හිරගේක. අපි හිරගේමයි ඔක්කොම අවාහ විවාහකම් කරන්නෙත්. ඒ පිපුදුනේත් හිරගෙදර. හිරගෙදරම තමයි කවුරු හරි ගාවට ගිහිල්ලා මොනා හරි දෙයක් ඉගෙන ගන්න. හිරගෙදරින්ම තමයි කන්නේ බොන්නේ. හිරගෙදරින්ම තමයි මොනා හරි වතුර ටිකක් කරගන්න. හිරකාරයන්ගේ ඇඳුම් ටිකක් අඳින්නේ. ඉතින් ඒ අකාට අවබෝධයක් නැහැ නේ මේ හිරගෙදරින් පිට ලෝකයක් ගැන. නේද? අපි මේ හිරගෙදරින් පිට ලෝකයක් ගැන අපි අහලවත් නැහැ. හැබැයි හිතන්නම අවුරු හරි සත්පුරුෂයෙක් කියලා යකෝ මේ හිරගෙදර ඉන්නේ නේද? බොලා මේ හිරගෙයක ඉන්නේ මේ එළියේ යන්න මේ විවෘත ලෝකයක් තියෙන. නිදහස තියෙන එළියේ කියලා එහෙම කියද්දි එතකොට මේ පොඩ්ඩක් අපි විතම පොඩ එළියට දාලා මොහක්කාරී ක්‍රමයකට මොහොතකට හරි මේ එළියේ ලෝකයක් තියෙනවා කියලා අවබෝධ වුණා නේද? මෙතෙක් කාලයක් මේ ඉපදුනේම හිරගෙදරකයි. කටයුතු කරලා තියෙන්නේ මේ හිරගෙදරකයි. ඇහිලා තියෙන්නේ හිරගෙදරකයි. කියලා තමන්ට පොඩ්ඩක් මොලේ පෑදුනා නම් දැන් ඉත හිරගෙදරින් පයින්න ඊටඟටනේ උත්සාහ කරන්නේ නේද? මිදහස් වෙන්න උත්සාහ කරන්නේ එතකොටනේ. දැන් අපිට වෙලා තියෙන්නේ ඉත අපි මේ හිරගෙදර ඉන්න අතරේ අපි කවුරු හරි අඳුර ගන්නවානේ. ඉත යත් එක්ක පොඩි අයිය හොඳයි අප්පා වත් කරනවා. යත් එක්ක ආදර සම්බන්ධතාවයක් ඇති කරනවා. යත් එක්ක විවාහ වෙනවා. යත් එක්ක දරුමල්ල හම්බ වෙනවා. ඊට පස්සේ දරුමල් නංගේ වැඩ කටයුතු කරනවා. හැබැයි මේ හිරගෙදර හිරගේ ඇතුලේ
අවසරයි සයනසර මේ එක කතාවක් තියෙනවා මේ අර වහලෙක්ට එයා මේ වහලෙක් කියලා මේ එයා නිදහස දෙනවට රෙඩිය එයා වහලෙක් කියලා එයාට ඒක ගන්න ඊරෙඩි අමාරුයි කියලා. ඒ කියන්නේ
එයා ඒක ගන්න. ඔව්. කේල වැඩක් නැහැ. තනි කර ඇඳලා ඉන්නේ. ඒ කතා දෙයක් නැහැ. ඒ කියන්නේ අපි එක එක චරිත වලට පුංචි කාලේ ඉඳන් අන්දවනවානේ නේද? පොඩි යම් දැන් පුංචි කාලේ ඉඳන් අම්මලා තාත්තලා මෙන්න මෙහෙමයි බබා මෙන්න මෙහෙමයි බබා කියලා අඳනවා ඊට පස්සේ. එතකොට නේද ශිෂ්‍යත්වේ කරන්නේ කියලා ඊට පස්සේ අඳ ගන්නවා. ඉතින් එක එක ලෝගෝ අපි පෙරව ගන්නවා. එක එක යුගවල අපි ඉන්නවා. ඉතින් ඒ සමාජ තලවලින් ඒ සමාජ ස්තරවලින් අසත් ධර්මයක් අපිට අහන්න ලැබෙනවා. අතුරු කරන අහලුවන්ගෙන් අසත් ධර්මයක් අහන්න ලැබෙනවා. සමාජයේ මෙන්න මෙහෙමයි 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 කියලා නිකන් ලෝකයක් මවලා දෙනවා. ඉතින් අපි ලෝකෙ තුළ හිර වෙනවා. ඒ බුබුල ඇතුලේ තමයි අපි ඉන්නේ. ඒ ෆ්‍රේම් එක අස්සේ තමයි අපි හිර වෙලා ඉන්නේ. ඉතින් එළියක් ගැන අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් ඒකනේ සාමාන්‍ය බුදුහාඳුරන්ට කියන්නේ අර බිත්තර කට්ට කඩාලා එළියට ආපුත් පළවෙනි තැනත්තා වශයෙන් තමයි භාගතුන් වහන්සේව හඳුන්වන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේට කාටවත් වඳින්න බෑ කියන්නේ. දැන් ඕක එක උපමාවක් දෙන. දැන් බුදුහාමුදුරන්ට වඩා වයසකට කට්ටිය ඉන්නවනේ ඉතින්. බමුණ එහෙම. දැන් බමුණ එහෙම ආවට බුදුහාමුදුරු වඳින්නේ නෑ දැන්. බුදුහාමුදුරන්ගේ කළු කෙස් තියෙන්නේ. දැන් මේ බුදු වෙච්ච අලුත. හැබැයි ඉතින් අර ශ්‍රමණ බ්‍රාහ්මණය දැන් අවුරුදු 120 පැන්න කට්ටිය එනවා ඉතින් මේ සෑහෙන කාලයක් තිස්සේ බොහොම මේ මොකද්ද කාලය මේ මිනිසුන්ගෙන් වැඳුම් පිඳුම් ලැබුවා. හැබැයි බුදුහාඳුරු ගාවට ආවට බුදුහාඳුරු නැගිටලා වඳින්නේ නැහැ. ඒක ඉතින් මොකද්ද ඒකට කියන්නේ මේ දෝෂාරෝපණයක් විදිහට එල්ල කරනවා. ඉතින් එතකොට තමයි උපමාවකින් කියන්නේ දැන් මේ කොච්චරම් අපි වයසට ගිහිලා හිටියත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. හිරගේ මේ කට්ට කඩාගෙන එළියට ගියාද? ඒ එළියට ගිය පළමු වෙන්නා තමයි බුදුරජාණන් වහන්සේ වශයෙන් පෙන්වන්නේ. ඒකයි. ඊට පස්සේ දෙවැන්නෙක් විදිහට අපි ඕනම් කියන්න පුළුවන් ඕන කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් දැක්කා. ඊට පස්සේ උන්වහන්සේලා පස්නම මොන්න සම්පූර්ණ නැවත නිදහස් වුණා කියලා. අන්න ඒ වගේ. ඉතින් අපි මේ තනිකර හිරගේක මේ ඉන්නේ. හිරගේ හොඳයි කියාගෙන හිරගේ ඉතින් අපි දැන් හිතන්න දැන් මාළුවෙක් වතුරේනේ ඉපදින්නේ නේද? තන මලාට ගොඩට ඇවිල්ලා නැත්තම් ඉතින් ඌ වතුරේම ඉන්නේ. ආයි ඌට ආයි මේ බහැර ලෝකයක් ගැන කිසි අවබෝධයක් නැහැ කියලා දීලා වැඩකුත් නැහැ. ඒත් ගන්නවත් බැහැ. නේද? අර ඒක හොඳයි නං. ඒක යහපත් කියලා හිතාගත්ත ඒ මානසිකත්වේ නම් තියෙන්නේ ඇහෙන්නෙත් ඒකයි දකින්නෙත් ඒකයි අත්දකින්නෙත් ඒකමයි ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන්නේ වතුරමයි. වතුරෙන් පිට ලෝකයක් හිතාගන්න බෑනේ. ඒ ඔව්. ඔව්. ඔව්.
ස්වාස මතක් කර ඔස්ටෙල් ඇවින්නවලු ඒ සිකරපු හිරගෙදරකින්නවා කියලවාද ඒ ගන සැප පහස හිරගෙදරකින් නවා කියෙකවා ඇති මේ මම මේ කියන්න මේ ඔස්ටෙල් ඇව එන්න බලා ඉන්න කටිතවා කියලිවද
අපි රයිතයින්න ඔස්ටෙල් නොවේ
කැංගරුව ඉන්නලු රච්ච
කොහෙත්තති අපි මේ ද හිරගෙදර මේ වෙනම් ඉරගේකට මාරුවී මත්තේ ද මේ හිරගෙදරින් ඊළඟ අපිතුම ඔන්න මේ මොකක්ද තියෙන්නේ අපේ හිරගවල් තියෙන කොහෙද බූස්සේ ඉඳලා වැලියකට ගිහිල්ලා වගේ තමයි තැනේ වෙනසක් තියෙන හැබැයි ඒ හිරගෙදරම තමයි ඔව් මහත්තයා කියනවා
අවසර සමිංහංශ ඔබ වහන්සේ සඳහන් කළා සතියයි සමාධියයි අතර පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි මොකද මේ අර අපි මූලික අරමුණේම හිත තියාගන්න ඕනේද කොහොමද අපිට සමාධිය වැඩෙන්නේ කොහොමද එතකොට චුට්ටක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි අවසරයි
දැන් අපි පටන් ගන්න සතියෙන් පටන් ගන්නවා කියන්නේ ඉතින් මා කරේ අරමුණක් කල්ලා දෙනවා එයාට අසුරු කර කර ඉන්න ඒකනේ ටෙක්නික් එක නේද අපි ආස්වාසය අසුරු කරන්න ඉඩ සලස්සනවා ප්‍රස්වාසය අසුරු කරන්න ඉඩ සලස්සනවා පිම්බීමක් අසුරු කරන්න හැකිලීමක් අසුරු කරන්න වම දකුණක් අසුරු කරන්න ඉඩ සලස්සනවා එතන ඔය සංසිද්ධිය සිද්ධ වෙන්නේ වර්තමානයේ හැමතිස්සෙම එතන මේ වර්තමාන අරමුණක් හිත අසුරු කරන්න මේ වර්තමාන අරමුණේ තියෙන ක්වොලිටීස් ටිකක් නේද හැකියාවන් ටිකක් දැන් හිතට ආරෝපණය වෙන මේ වර්තමාන අරමුණක් නෙමේ අපි අල්ල දීලා තියෙන්නේ එතකොට මේක බොහොම පටපට ගාලා ඉවර වෙන අරමුණක් ඒක මේ ඒ තරම් රසවත් අරමුණකුත් නෙමේ නික්ලේශී අරමුණක් බොහෝ දුරට ඉතින් ඒ අරමුණ අසුරු කරන්න අර හිතේ තිබිච්ච නිවරණත් පොඩ්ඩක් ඈත් වීමක් වෙන්න පුළුවන් දැන් මේක හිත කෙලෙසන අරමුණක් නෙමේනේ නේද හිත කෙලෙසන්නෙත් නැහැ හිතට ද්වේෂයක් පහල කරන්නෙත් නැහැ කම්මැලිකමක් නම් ඇති කරන්න පුළුවන් හැබැයි අතීතෙට ගෙනහිල්ලා අනාගතෙට ගෙනහිල්ලා පසුතැවිලි ඇති කිරීමක් හිත විසිරිල්ලක් එහෙම එකක්වත් නැහැ හොඳට දැන් අරමුණ ඒ බඳු අරමුණක් දකින්න එතකොට මේ හිත වර්තමානයේ ඉන්න ඉගෙන ගන්නවා යා අතීතය අල්ලගෙන කියෝ කියෝ ඉන්නව වෙනුවට අනාගත සීනමාමව ඉන්නව වෙනුවට මේ වර්තමාන සරල අරමුණක ඉන්නේ කොහොමද වාසය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා පුහුණුවක් එතන තියෙන තැනක හිත පුහුණු කරන්න ඕන සිද්ධාන්තයක් වශයෙන් මේක අපි දන්නවා කියලා වැඩක් නැහැ අපි නිකන් කිවිත්තට කිව්වට ඕක අතරලපම් මෙන්න මේ වර්තමාන හිටපම් එහෙම කිව්වයි කියලා හිත අහන්නේ නැහැ හිත පුරුදු කරලා තියෙන මෙතන පුරුදු රාශියක් නේ තියෙන්නේ අපේ හිත කියන්නේ තනික පුරුදු රාශියක් තොර මේ පුරුදු රාශිය කඩන්න වෙනවා අපිට. තොර ඒක 10000 වාරේ කරන්න වෙනවා. 10000 වාරේ හුස්ම රැල්ල ඇසුරු කරනවා. 10000 වාරේ පිම්බීම හැකිනීම ඇසුරු කරනවා. 10000 වාරේ වම දකුණු ඇසුරු කරනවා. මේ ට්‍රේන් කරන්න වෙනවා හිත. ඒ ට්‍රේන් කරපු හිත හික්මෝන ලද හිත අපි දුම් පුහුණු කරන ලද හිත ඔන්න දැන් ටිකක් වර්තමානයේ හිටින්න පටන් ගන්නවා. දැන් එතනේ වර්තමානයේ හිටින්න පටන් ගන්නවත් එක්ක ලැබෙන අමතර වාසියක් තමයි දැන් එක අරමුණකත් එයාට ඉන්න පුළුවන්. කන හුස්ම රැලි ගානක දැන් ඉන්න පුළුවන් එක එතනම නාසිකා අග්‍රේම දැන් වැඩි කාල පරිච්ඡේදයක් ඉන්න පුළුවන් ඒකාග්‍රතාවය කියන එකත් දැන් වැඩ කරනවා අපි පටන් ගත්ත සතිය දිනු කරනවා කියලා තමයි දැන් සතියේ දැන් එකඟ මේ එකතු වෙලා තිනවා ඒකාග්‍රතාවය කියලා තව හැකියාවක් එතකොට යාට මේ තෝරලා දීපු අරමුණක් තුල දැන් සෑහෙන වෙලාවක් රැඳී සිටීමේ හැකියාවක් තියෙනවා ඉස්සර නම් තිබුණේ නැහැ පැන්නා එහෙට පැන්නා දෙක මොහොතයි එක තැන ඉන්නේ එහෙට දැන්නා මෙහෙට පැන්නා මෙහෙට පැන්නා මේ විසිරීම වැඩි restlessness වැඩි දැන් ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒකාග්‍රතාවය තව තව වැඩෙන්න ඔන්න සමාධියක් කියලා යාට තේරෙනවා. දැන් ඔන්න කාමච්ඡන්දේ නැහැ, ව්‍යාපාදයක් නැහැ. ඊට පස්සේ අපි හිතමු තීන මිද්දයක් නැහැ කියලා. කම්මැලි කමක් නැහැ, හොඳ අවදි ගතියක් තියෙනවා. පසුතැවිලි මොකක්වත් නැහැ, හිතේ විසිරීමක් නැහැ, සැකයක් නැහැ. ඔන්න හිත එකඟ වුණා. ඔන්න හිත සමාධිමත් වුණා කියන්නේ ඕකයි. ඔය සමාධිමත් භාවය තුළ තෘප්තිමත් බවක් තියෙනවා, සතුටක් තියෙනවා. ඔන්න ඒ සතුට එළ නිරාමිස ප්‍රීතියක්නේ. මෙතෙක් කාලයක් අපි නොලබපු සතුට. හිත නිකන් මාර විස්සන්න නිකන් හරීම කූල් එකේ අනම්මනම් ඉල්ලන්නෙත් නැහැ. ඇතුලේ දෙවිල්ලක් නැහැ. ඇතුලේ ඉල්ලීම් නැහැ. පුදුමාකාර තෘප්තිමත් බවක් තුල වාසය කරන්න පුළුවන්. දැන් අන්න යෝගාචරයට දැනෙනවා දැන් නම් පුදුම කූල් එකක් තියෙනවා. පුදුමාකාර සතුටක් තියෙනවා. ඉතින් ඕක පවා ඉතින් කට්ටිය හිතන්න පුළුවන් මේ කියන්නේ දැන් නිවන් දැක්ක කියලා. මේකත් ඉතින් එක්තරා නිවීමක් තමයි. කතා දෙයක් නැහැ. සැබෑන් කියන්නේ නිවර්දි සම්පූර්ණ නිවීමක් නෙමෙයි ඉතින් සාපේක්ෂ නිවීමක් මෙතනක් තියෙනවා. ඒතර නීවරණ ධර්ම හිතින් ඉවත් වුණා කියන්නේ සාපේක්ෂ නිවීමක්. මේකත් ජයග්‍රහණයක්. ඉතින් ඔය ප්‍රශ්න තියෙන දැන් ඕකෙන් සෑහීමකටපත් වුණොත් ඊට පස්සේ අපි ඕක තුල වාසය කරන්න ඔන්නේ සමාධි ගතිය ඉස්සරහට එනවා. හිතන්න දැන් අපි සක්මන අපි අමතක කළා ටිකක්. පරයන්කේ තියා වැඩිපුර කරනවා දැන් මොකද පරයන්ක දැන් අල්ලලා යනවනේ. ඉස්සර වගේ දුම් කැක්කුම් මොකක්වත් නැහැ. දැන් විනාඩි 30 40 කොහොමත් ඉන්න පුළුවන්. පැයක් කොහොමත් දැන් කිට්ටු කරන්න පුළුවන්. දැන් තව ටික ටික ආදී උණු කර කර පෑ පැයකහමාර දෙක ඉන්න ගත්ත කියන හිතන්නකෝ. දැන් ඔන්න සමාධිය එළියට එනවා. සමාධිය දැන් උච්ඡන් වෙනවා. සමාධිය සාමාන්‍ය සමාධියේ ලක්ෂණ තමයි ප්‍රමුඛතාවය කියන එක. අනිත් අය ඔක්කොම මැඩපවත්තෙන් දැන් එයා තමයි සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා කියලා කියන්නේ ඒකයි. සමාධිය ප්‍රමුඛ වෙනවා. එයා තමයි ඉස්සරහට එන්නේ. දැන් සතිය අවශ්‍ය නැහැ. ලොකුවට දැන් අර එදිනදා අපි දැන් මුල් කාලේදී පුදුම අමාරු වෙන්නේ ඔක සතිය ගොඩනගා ගන්නවා කියලා නේද? අමාරුවෙන් දැන් එදිනදා කටයුතු වල සතිය පවත්වන්න, වම දකුණේ සතිය පවත්වන්න, පිම්බි මහක් දසත සැහෙන අපි දෙඟලුවානේ. දැන් එහෙම අවශ්‍ය නැහැ. මොකද සමාධියක් තියෙනවනේ දැන්. සමාධිය පොඩි ආසාදයකුත් තියෙනවා. ඒ සමාධිය තමයි අපේ බලාපොරොත්තුව භාවනාවට. වාඩි වෙච්ච ගමන් සිත සමාධිය වී යුතුයි. ඒකත් වෙනවා බොහෝ විට. සමාධිය දැන් ඉස්සරහට ඇවිල්ලා තින් ටක් ගාලා එතෙන්ට දාගත්තා. ඉතින් කූල් එකේ හිටියා. ගෙදර වැඩ ඔක්කොම මතකයි. රටේ ලෝකේ තියෙන ප්‍රශ්න මතකයි. තමන්ගේත් ප්‍රශ්න මතකයි. ඒක තුල සුවසේ වාසය කරන්න පුළුවන්. විදමක් යන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. ඒක තමන්ගේ තුල තියෙන හැකියාවක් නේ. ඔන්න ඕක තමයි සමාධිය කියලා කියන්නේ. ඉතින් ඔතන තියෙනවා එක්තරා මුලාවක්. ඕකේ අපි හිර වෙන්න පුළුවන්. අපිට අමතක වෙනවා මේ සතිය පවත්වා. අපිට අමතක වෙනවා නුවණ දියුණු කරන්න. තව මේ වැඩ ගොඩක් තියෙනවා. සමාධිය හදාගත්තේ මේ වැඩක් පිණිසයි. සමාධිය හදාගත්තේ මේකේ වාසය කරගෙන läගගෙන ඉන්න නෙමෙයි. සමාධිය තනාගත්තේ මේ නුවණක් දියුණු කරගන්න. ඒක අපිට අමතක වෙනවා. ඒක අමාරුයි අනිත් එක. සමාධිය ඉන්නා වගේ මෙලෙසි නැහැ. අරකට ඒකෙන් ඒ සමාධිමත් ගතියෙන් එළියට ඇවිල්ලා මේ වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙන අරමුණු වලට නැවත නැවත හිත නංව ඒවා විමසා බලනවා කියන එකේ වැඩක් තියෙනවනේ අමාරුයි ඒක. ඒ නිසා හුඟක් දෙනෙක් ඒක කරන්නේ නැහැ. ඉතින් අර සමාධිය තුළ ඒකේ තෘප්තිමත් බවක් ලබාගෙන ඒකේ වාසය කරනවා. පැය ගානක් තිබුල් ජොලියෙන් ඉන්නවා. ඉන්න පුළුවන්. ඒකේ පොඩි ලොකු ආසාදයක් තියෙනවා, තෘප්තිමත් බවක් තියෙනවා. අනිත් එක නිරාමිස සතුටක් තියෙන්නේ. ඉතින් බුදුහාඳුර කියනවා හිතන්න නම් එපා කෙලස් කැපෙනවා කියලා. කෙලින්ම කියනවා සල්ලේක සූත්‍රයේ හැම පැය ගණන් ඉන්නවා වෙන්න පුළුවන්. පොඩි සමාධි නෙමෙයි. කෙලින්ම රූපාවචර ධ්‍යාන 4, අරූපාවචර ධ්‍යාන 4 එකක් එකක් ගානේ. කිය කියනවා හිතන්න එපා මේ කෙලස් කැපීමක් කියලා. හිතන්න එපා මේ මහා ලොකු දියුණුවක් කියලා මෙතන නිකම්ම නිකන් දිට ධම්ම සුඛයක් විතරයි තියෙන්නේ. මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් නිරාමිස ප්‍රීතියක් පමණයි. ඒකයි. ඉතින් එතකොට බුධාඳුර පෙන්වන මාර්ගයේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒක අතකින් බැලුවාම ඒ කියන්නේ මේ සමාධිය හදලා සමාධිය පාවිච්චි කළා අපි මේ වර්තමාන වශයෙන් ගොඩනගෙන අරමුණු වලට යොද යොදා සමාධිය පාවිච්චි කර කර ඒක හොයන්න ඕනේ. කථාබුත ඥාන දර්ශනයක් කියන්නේ ඒකනේ. මේකේ ත්‍රිලක්ෂණයක් වටහා ගන්න හිත යොමු කරන්න ඕනේ. එතකොට ඒක ට්‍රේන් කරාට පස්සේ හැබැයි අන්න හිත ඒක ගඩදා ගන්නවා. දැන් මේකත් එතනක් තියෙන පුහුණුව. එයා පුහුණු කරන්න ඕනේ කොහොමද දැන් මේ හිතන්න දැන් අපේ දැන් ඔන්න හිතේ සමාධිමත් ගතියක් අපි හැදිලා තියෙනවා නම් හිතන්න දැන් ඔන්න ධන හිසේ වේදනාවක් පහළ වුණා. දැන් එතනට ආගේ හිත එකඟ කරන්න පුළුවන්ද දැන්? දැන් මං පුරුදු කරලා තියෙන නාසිකාග්‍රේ. හැබැයි දැන් මම ඒ නාසිකාග්‍රේ එකඟ වෙනවා වෙනුවට එකඟ කරනවා වෙනුවට සමාධිමත් කරනවා වෙනුවට දැන් මේ ධන හිසට එකඟ කරන්න ඕනේනේ. එතෙන්ට මගේ හිත මාරු කරන්න ඕනේ. මෙතන කන්සන්ට්‍රේෂන් එක මෙතෙන්ට මාරු කරන්න ඕනේ. සමාධිමත් ගතිය මෙතෙන්ට මාරු කරන්න. එතකොට තමයි මේක විෂදව පේන්න ගන්න. මේක විස්තර සහිතව පේන්න ගන්න. මෙතන අරමුණ. ධනහිසේ අරමුණ. ඊට පස්සේ හිතන්න දැන් මේකේ අරමුණ දැන් ගියා. හිතන්න දැන් මෙතෙන්ට මාරු වුණා. ඒ අරමුණ. මෙතන තමයි අරමුණ මතුනේ. දැන් එහෙනම් මෙතෙන්ට මාරු කරන්න. දැන් එතකොට මේ මගේ හිත පටපට ගාලා මට ඕන විදිහට එතෙන්ට මට ඕන පරිදි හසුරවන්න වෙන්න ඕනේ. මට ඕන පරිදි හැසිරීමේ හැකියාවක් මා තුළ පහළ කරගන්න. මේ එකක්වත් නිකන් වෙන්නේ නැහැ. මොකද මෙතෙක් වෙලා තිබුණේ හිත මාවැදගෙන දිවිල්ලක් තියුනේ. හිතේ කෙලෙස් පහළ වෙන්නේ කෙලෙස් මාවැදගෙන යාට ඕන පරිදි දුවනවා. අසතිමත් තනිකරම. තනිකර කෙලෙස් වලින් මාව දුවවනවා. දැන් ඒක වෙනුවට මම දැන් හිත එකඟ කළා, සතිමත් කළා, වර්තමානට අරගෙන කයේ ඕමනා තැනට ක්ෂණිකව ටට්ටක් ගාලා යමු කරකට ඒක විමසා බලනවා. ඉතින් මේක පුහුණුවක්. පුහුණු කළා හදන්න ඕනේ. එහෙමනම් අන්න දැන් තමන්ට දෙනවා දැන් නම් මූටික් කියන දේ අහනවා. මං කියන තැනට යනවා. කිහිල්ලත් එතනත් මං ඉන්න කියලා කියන තාක් ඉන්නවා. ඒකයි. එකඟතාවය පවත්වන්න පුළුවන් දැන්. පරමුණක් පහළ වුණා, පරමුණට යමු කළා. ඒ එතන අරමුණ තුල මං කියන තාක්කකින් ඉවත් වෙන්නේ නැහැ. එතනම හොඳට ඉන්නවා. එකඟ වෙලා ඉන්නවා. ඒ වගේම මේක විමසලා බැලීමකුත් කරනවා. අන්න සෑහෙන දුරට ඒ අවශ්‍ය කරන හැකියාවන් ටික ඇවිල්ලා තියෙනවා. දැන් ඕක පුහුණු කළා දුන්නාට පස්සේ හිත වැඩේ ගොඩ දා ගන්නවා. ඊට පස්සේ තමයි සැහැල්ලුවක් එන්නේ විපස්සනාව පැත්තෙන්. දැන් අර කලින් තරම් දගලන්න ඕනේ නැහැ. දැන් හිතට වැඩේ තේරුණා. මතුවෙන අරමුණට යාම දැන් යමු වෙනවා. යාම විමසා බැලීම කරනවා. ආයි වෙන තැනක මතුනන යාම යොමු වෙනවා. ඒකම නැවත විමසා බලනවා. දැන් තමයි ඔන්න පස්සද්ධි පැත්තක්, සමාධි පැත්තක්, උපේක්ෂා පැත්තකට බොජ්ජංග වශයෙන් වැඩිලා ඉන්නේ. ඒ කියන්නේ තනික විපස්සනා පැත්තකින්. එතෙන්ට ආවට පස්සේ දැන් එයා හැරෙනවා. දැන් හිත හැරෙනවා නුවණ පැත්තකට. එතන යම එතන තමයි නිවැරදි නුවණක් හැදෙන්නේ. දැන් හරි විනිවිද යන ප්‍රඥාවක් ප්‍රත්‍යක්ෂය මත පදනම් වෙච්ච ප්‍රඥාවක් දැන් තමයි හැදෙන්නේ. පොතේ දැනුමක් නෙමෙයි මේ කතා කරන්නේ. තනිකර දැන් එයාගේ එයා විසින්ම මේ දේ දැක්කා. වර්තමාන වශයෙන් පෙළ ගැහෙන අරමුණු විමසුවා. සිය දහස් වාරේ දැක්කා. දැකීම තුල දැන් ඇතුළේ නුවණක් වැඩෙනවා. ඒ නුවණ ලස්සන්ට ගොඩ දානවා. ඒක දැන් මම මට අදාළ නුවණක් නෙමෙයි. ඒක මේ ධර්මතා ගොඩක්. මම නිකන් ලොක්කා වෙන්න ගිහිල්ලා එතන වැඩක් නැහැ. ඒ නුවණ මාව නිහතමානී කරනවා. මාව බිමට බස්සනවා. මේක ඇත්තින් මගුලක් නැහැ කියලා කියලා දෙනවා. ඒ තරම් ඒ නුවණේ වැඩගත්කම තියෙනවා. ඉතින් තියෙන නිබ්බිදාවක්, ඉතින් තියෙන විරාගයක්, ඉතින් තියෙන අතහැරීමක්. ඒ දැන් හිතන්න අපි මෙහෙම දැන් අපි සාමාන්‍ය ලෝකයේ දේවල් ඉගෙනගෙන පොතක් පතක් කියවලා විභාගයක් පාස් කරලා උපාධියක් කරගෙන රට රාජ්‍යවල ගිහිල්ලා අපි මොකද්ද හදාගන්නේ? මානක්කාර ගතියක් නේ හදාගන්නේ, කෙනෙක් නේ හදාගන්නේ, පුජ්‍යලයක් නේ හදාගන්නේ. ඒකෙන් මාව තනිකර මාන්නයට තමයි ඇදගෙන යන්නේ. අපායට තමයි ඇදන් යන්නේ. හැබැයි මේ නෝන ආවොත් මට කියලා දෙන්නේ මේක දෙයක් නැහැ කියලා. පුජ්‍යලයක් නැහැ. මෙතන මේ අවිද්‍යාව මත පදනම් වෙච්ච ගොඩනැගීම් ගොඩක් තියෙන, සකස් කිරීම් ගොඩක් තියෙන. නිකන් හිතා ගැනීම ගොඩක් තියෙන, මඤ්ඤණා ගොඩක් තියෙන, ප්‍රපංච ගොඩක් තියෙන කියලා තමයි මේ නෝන කියලා දෙන්නේ. එතකොට තේරෙනවනේ යකෝ මේ මොකද්ද මේ මෙච්චර කාලයක් මඩවලක ඉඳලා තියෙන්නේ. දැන් ඉතින් කොහොමද මේ යකාව ගොඩ ගන්න? අන්න දැන් ඔළුව ගිනි ගන්න ගන්නේ. ඒ නුවණ පහළ වුණාම. ඒ නුවණ පහළලා ආවද දැන් මුණියාගේ ඔළුව ගිනි ගන්න යකෝ මොකද්ද මේ කරගෙන තියෙන්නේ මෙච්චර කාලයකට කියලා. ඔන්න දැන් තමයි ඉතින් හොයන්නේ දැන් කොහොමද මේකින් ගොඩ එන්නේ. අර ඒක මාර උපමා ඇතර නේ බුදුහාඳුරු දෙන උපමා බලන්න නේද? තව සක්කාය දිට්ඨි දුරු කරන්න බුදුහාඳුරු කියන්නේ ඔළුව ගිනි ගත්ත මිනිස්සෙක් වගේ දැන් ඉතින් දඟලපන්. තේරුණානේ දැන් පොඩ්ඩක් දැන් ඉතින් දඟලපන් මේ කොහොම හරි ගොඩ ගන්න. ඒක තේරෙනවා තමයි. ඒ කියන්නේ ඒ ගිනි ගත්ත කෙනාට මොලේ පාල වෙච්ච කෙනාට තමයි ඒක තේරෙන්නේ. මේ කොහෙද මේ ඉන්නේ? මොනාද මේ කරන්නේ? කෙලස් ගොඩක ඉන්නේ. ඇඳගෙන ඉන්නේ. තේරෙනවා. තේරුණා නම් ඉතින් දැන් තමයි වැඩේට වහින්නේ. දැන් තමයි ඉතින් කටි දැන් තමයි හික්මෙන්න පටන් ගන්න අඩුතරමේ. එතරම් නිකන් හික්මීම අපි නිකන් හැලුවට ලක් වෙනවා හිතන්නේ නැහැ. අපි හිතන්නේ හික්මීම කියන්නේ ගෑනුන්ගේ වැඩක්. මම ඇවිල්ලා පොරක්නේ. මට හික්මීමක් අවශ්‍ය නැහැ. මේ සීක කියන්නේම හික්මින දැනත් එක්ක. දැන් අපිට නුවණ පහළ වුණා නම් අන්නේ තැන් පටන් යා හික්මීම ආරම්භ කරනවා. තමා ඒ කියන්නේ තමා වශයෙන් දැනගෙන ප්‍රත්‍යක්ෂ වීම නිසා හික්මීමක් ආරම්භ කරනවා. දැන් අපි ඉස්සර සීලයක් ආරක්ෂා කරන්න කවුරු හරි කියනවටනේ නේද? අනිත් අය බණී, අනිත් අය ගහයි, ලොකු සානසේ දකි. දැක්කොත් බැනුම් අහන්න එනවා. එහෙමනේ සීලයක් ආරක්ෂා කරන්නේ. දැන් මේ මට්ටමකට කතා කරාන මට්ටමට ආව නම් ආයේ සීලයක් ආරක්ෂා කරන්න මේ ලොකු සානසෙ ඉන්න ඕනේ නැහැ. ඒක තමන්ගේ අතේ තියෙන දෙයක් නේද? ඒක තමන් තේරුම් අරගෙන යන ගමන. අනිත් කෙනෙක්ට පේන්නවත් අනිත් කෙනෙක්ගේ මේ මොකද්ද ඒකට කියන්නේ මේ ඇනුම් බැනුම් වලට බයවත් රකින්න සීලයක් නෙමෙයි. ඒකනේ තමන් තේරලා අවබෝධයෙන් රකින්න සීලයක් තියෙන්නේ. අන්නේ වගේ හරි මැචුවර්ඩ් නේද නේද හරිම මෝරපු ගතියක් නේද හරිම නිකන් ලාමක සීලයක් නෙමෙයිනේ හොඳ ප්‍රඥාවන්ත ගමක් එක්ක යන ගතියක් නේද තියෙන්නේ අන්නේ වගේ පැත්තට අපේ ජීවිත හැරෙන්න ඉතින් කාලයක් යනවා මුලදී ඉතින් අමාරුයි දැන් ඉතින්ට හැරුණාට පස්සේ තමයි අර ඔළුව ගිනිගත් වගේ දැන් ඉතින් ඉතිරි වැඩ ටික ගොඩ දාගන්න උත්සාහ කරන්නේ හරි ලස්සනයි කියන්නේ බුදුහාඳුරේ කියන්නේ ඒ දර්ශනය ඇති කළා නේද අපිට ඒක පාස් කරන්න හැටි නේද බලපල්ලා ඉතින් පොඩ්ඩක් කියනකට පොඩ්ඩක් කළා බලපල්ලා තේරෙයි කන්නකට තමයි තේරෙන්නේ. හරි කමල් ඕගලම පැත්තට යන්න පුළුවන්. හැබැයි වැඩි කාලයක් දෙන්නත් බෑ අද මේ තව වැඩකුත් තියෙනවා.
එහෙමයි සාංශ අවසරයි. සාංශ මේ දේශනාවට අදාළ කෙටි ප්‍රශ්න චැට් එක ගාව එක මම ඉස්සෙල්ලා ඉදිරිපත් කරලා ඉන්නවා සාංශ.
හොඳයි.
විමල් දිසානායක මහත්තයා තමයි අහන්නේ. අස්සද්දේන කම්පති සද්දා බලං කියාද රහතන් වහන්සේට අස්සද්දෝ අකතඤ්ඤෝ කියාද පවසන බව අසා තිබේ. එම නිසා සද්දාවේ සීමා මායිම් ගැන තවදුරටත් පැහැදිලි කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
හොඳයි. ඉතින් දැන් අපි කතා කරේ තනිකරම මේ නෙගටිව් පැත්තක් මේ ඍණ පැත්තක් අසද්ධාවන් ගැන. දැන් මේකේ කෙලපැමිණීමක් ඒකත් පෙන්වන අසද්දෝ කියලා. එතන හැබැයි ගිය ගමනක් තියෙනවා. ඒ කියන්නේ දැන් එයා අසද්දෝ පැත්තක ඉඳලා ශ්‍රද්ධාවක් නැති ගතියක ඉඳලා ඉස්සර ශ්‍රද්ධාවන්තයෙක් වුණා. ඒකත් එක්ක ප්‍රඥාවකුත් වැඩුවා. ගුණධර්ම දියුණු කරා. ඒ හරහා නුවණක් වැඩිලා ඊළඟට හිතේ කෙලෙස් දුරු වෙලා සම්පූර්ණයෙන්ම රාග ද්වේෂ මෝහ වලින් තොර තත්ත්වයකට හිතාවා. දැන් මොකද්ද ශ්‍රද්ධාවෙන් අදහන්න තියෙන්නේ? අදහන්න කියලා දෙයක් නැහැ. දැන් ප්‍රත්‍යක්ෂයක් තුළ ඉන්නේ. දැන් දැන් අපි දැන් මෙහෙම හිතමුකෝ. දැන් අපි කියමු ඔන්න අපිට ලෙඩක් තියෙනවා. ලෙඩක් තියෙනවා හැබැයි අපි බේත් කරේ නැහැ. තුවාලයක් තියෙනවා. ඉතින් ඒ තුවාලේ කස කසා හිටියේ. බේත් කරන්න ගියේ නැහැ. ඒ කසනකොට පොඩි පොඩ්ඩක් සනීපයක් දැනෙනවා නේද? ඒ කස කසා හිටියා. ඉතින් බේත් කරන්න ගියේ නැහැ. ඊට පස්සේ කවුරු හරි කියනවා ඔන්න අර දොස්තර කෙනෙක් ඉන්නවා හොඳයි. ඔන්න ඒ ලෙඩේට හොඳටම යා සුවපත් කරනවා. පොඩ්ඩක් යන්න. ඊසස පොඩි 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 හැංගීමක් පහළනවානේ. ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ විශ්වාසයක් ඇති වෙනවා. දැන් මෙයා කිව්වනම් සත්පුරුෂයෙක් කිව්වනම් ඒ යහපත සලකලා කිව්වනම් පොඩි විශ්වාසයෙන් දැන් යනවයි කියලා හිතමු දොස්තර ගාවට. දොස්තර ගාවට ගියාට පස්සේ ඔන්න බෙහෙත් දෙන්න ගන්නවා. අපි හිතමු ඒකත් එයා දැන් ක්‍රියාත්මක කරනවා කියලා. බෙහෙත් ටික ගන්න පටන් ගත්තා. බෙහෙත් ටික ගල්වනවා, බොන බෙහෙත් නම් බොනවා, පොඩ්ඩක් එයා කිව්වනම් මෙන්න මේ විදිහට කටයුතු ගන්න කියලා ඒකත් කරනවා. දැන් පොඩ 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 දැන් මේ තුවාලේ සනීප වෙනවා. දැන් කසන එකත් අඩු වෙනවා. තුවාලෙත් සනීප වෙනවා. දැන් දැන් මොකද්ද වෙන්නේ අර කියපු එක්කෙනා ගැන නේද? දැන් දොස්තර ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ශ්‍රද්ධාවක් කියන්නේ විශ්වාසය හරි. මොකද මේ මනුස්සයා ඇත්තක් කියලා තියෙනවා. අර කලින් මට මේ පණීඩිය දීපු කෙනත් ඇත්ත කියලා තියෙන්නේ. මේ දොස්තර මහත්තයා ඇත්ත වශයෙන්ම දක්ෂයෙක්. ඇත්ත වශයෙන්ම මේ ළඩේ ගැන හොඳට දන්නවා. අවබෝධ කරගෙන දෙනවා. මට දීපු බේත් වට්ටෝරුවත් හොඳට වැඩ කරනවා. මමත් ඒ නිසා සුවපත් වීමක් වෙනවා. දැන් දැන් ප්‍රත්‍යක්ෂයේ මතනේ දැන් මෙයා ගැන ශ්‍රද්ධාවක් ඇතිලා තියෙන්නේ. දැන් අන්න එතන තමයි අපිට කියන්න පුළුවන් ඒ අමූලිකා ශ්‍රද්ධාවෙන් දැන් ඕකප්පන ශ්‍රද්ධාවට මාරු වීමක්. කියන හොඳට දැන් කාරණා සහිතව ශ්‍රද්ධාව නේද? නිකං විශ්වාසයට නෙමෙයි දැන්. තමන්ගේ තුවාලයක් තියුණා, තමන්ගේ ලෙඩක් තියුණා, ඒ ලෙඩටත් බෙහෙත් ගත්තා, ඒ ලෙඩේ දැන් සනීප වෙනවා. ඒකෙන් දැන් යම්තා දුරට සනීප වෙලා. ඒතර ආයි විශ්වාසයිනේ දැන් ඕක කවුරු හරි ගියොත් නෑ නෑ ඔය මේ වේදා හරියන්නේ නෑ කිව්වට දැන් එහෙම හිතේ වෙනස් වෙන්නේ නෑ. මොකද තමනුත් මේ ලෙඩේ දැන් සනීපවත් තියෙනවානේ. සිතන්න ඔහම දැන් දිගටම කරගෙන ගියා. ඊට පස්සේ දැන් ලෙඩේ හොඳ වුණා. සම්පූර්ණයෙන්ම හොඳ වුණාට පස්සේ දැන් බෙහෙත් මොකටද? දැන් බෙහෙත් තෝන්නේ නැහැ නේද? දැන් එහෙනම් එතන දැන් ආයි බෙහෙත් ගැන මේ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. දැන් එයාට අර කලින් ශ්‍රද්ධාව කියන එක දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් තියෙන්නේ අස්සද්ධෝ කියන පැත්තක් දැන් පෙන්නනවා. දැන් ඒ කියන්නේ දැන් ඇදහිලි ගතියකින් යා යුතු දෙයක් නැහැ දැන්. දැන් එතෙන්දී නිකන් අර ශ්‍රද්ධාව සම්පූර්ණ වීමක්, ශ්‍රද්ධාවේ ක්‍රියාව අවසන් වීමක්, ශ්‍රද්ධාවෙන් අපි බලාපොරොත්තු වුණා නම් යම්සි ප්‍රත්‍යක්ෂයක් කරා යොමු වෙන්න, අවබෝධයක් ලබා ගන්න, නිරෝගී බවක්, ආරෝග්‍යයක් ලබා ගන්න, ඒක දැන් අවසානයි. ඒකේ මස්තකා ප්‍රාප්තියකට පත් වුණා. දැන් තවදුරටත් ඉතින් අදහන්න දෙයක් නැහැ. තමන් ඒ ප්‍රතිඵලය තුළ තමයි දැන් වාසය කරන්නේ. අලුතෙන් අදහිල්ලක් දැන් අවශ්‍ය නැහැ. ඒතකොට එතන තමයි ශ්‍රද්ධාව නිකන් අවසන් වීමක් තියෙන්නේ. ඒතකොට ඒ අපේ අවශ්‍ය කරන ඩෙස්ටිනේෂන් එකට අපි පැමිණුණා. අපේ අවසානයේදී අපි පැමිණුණා, මස්තක ප්‍රාප්ත වුණා. දැන් ඉතින් ශ්‍රද්ධාව කියලා දෙයක් අවශ්‍ය නැහැ. මොකද යා ප්‍රතිඵලය තුනයි වාසය කරන. එතන තියෙනවා අසද්දුහ කියලා. ඊට ඔක්තන ඊළඟ වාක්‍යයක් එනවා අකතඤ්ඤෝ කියලා. ඒ අකතඤ්ඤෝ කියලා කියන්නේ අකෘතඥ වෙනවා කියන එක නෙමෙයි. අකතඤ්ඤෝ කියන්නේ අකත අඤ්ඤෝ කියන එක. අකත කියන්නේ මොකද්ද? අකත අසංකත කියන්නේ මොනවාද? නිවනට නම්. අකත අසංකත කියලා කියන්නේ නිවනට නම්. මේ අකත කියලා කියන්නේ සකස් මේ කල නොකරන ලද කියන එක. අසංකත කියන්නේ හේතුපත්‍යයන්ගෙන් සකස් නොකරන ලද කියන එක. ඒක අකත කියන ඒ తত্ত্বය අවබෝධ කළ තැනැත්තා කෙනින්දා ඒ අර්ථයෙන් කියන අකතඤ්ඤු කියලා. එතකොට මේ රහතන් වහන්සේලින් එහා පද දෙකක් එනවා. අස්සද්දෝ අකතඤ්ඤු කියලා. අස්සද්දෝ කියන්නේ දැන් ආයියාට ශ්‍රද්ධාවෙන් ඇදහිය යුතු දෙයක් නැහැ. එයා ශ්‍රද්ධාවෙන් යා යුතුයි යම්කිසි ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක් තියෙනවනේ. ඒක දැන් 100%ක්ම සම්පූර්ණ වශයෙන්ම අවබෝධ කළගත්තා. ඒක සාක්ෂාත් කළා. සද්ධාවෙන් දැන් එයාට වැඩක් නැහැ. අසද්දෝ අකතඤ්ඤෝ අකත අඤ්ඤෝ. එතකොට මේ අකත කියන ඒ නිවන නිවන් තත්වය දැන් සාක්ෂාත් කළා. ඒක අවබෝධ කරගත්තා. අකතඤ්ඤෝ කියලා කියනවා. විමල් මහත්තයාට ඇහුණා නේද?
එහෙමයි සයන්ස මං හිතන්නේ විමල් සයන්ස ඉන්න චැට් එකේ දැම්මා. ඉන්නවා කතා කර අවශ්‍ය නම්
කතා කරන්න පුළුවන්. ඔව්. නැත්නම් අපි ඉස්සරහට යනවා.
අවසරයි සෝනන්සේ මම කියන ගහන ඇති.
ඔව්.
එහෙම සෝනන්සේ මේ දැන් බොහෝ දුරට ඔබ වහන්සේ අනිත් ධර්ම දේශනාවලත් මේක කියනවා. කියන්නේ එක පැත්තක් අර සද්ධාව මේ අසද්ධාව කියන එක. කියන්නේ අසද්ධාවේදී කම්පා නොවන ගතිය කියන එක මේ බොහෝ දුරට ලොකු සෝනන්සේ මේ කියනවා. කියන්නේ දැන් සමහරවිට අපිට අතපසු වීමක් හරි මොකකින් හරි වෙනවනේ මේ අසද්ධා ගතියක් ඇති වෙනවා කියලා. ඒක පශ්චත්තාප නොවීම.
ඔව්. ඒක මගදී දැන් අපි අර ශ්‍රද්ධාව දැන් ටික ටික වැඩිලා අශ්‍රද්ධාව වෙනකොට ශ්‍රද්ධාව ටික ටික වැඩිගෙන යනකොට ඊළඟට දැන් ශ්‍රද්ධාවේ ඉන්ද්‍රිය මට්ටමක් බල මට්ටමක් එන්න පුළුවන්. දැන් හොඳට ශ්‍රද්ධාව ක්‍රියාත්මක වෙනවා. තමන් තුළ දැන් ගුණයක් වැඩිලා ශ්‍රද්ධාව පිහිරලා නොසැලෙන ශ්‍රද්ධාවක් දැන් බුදුහාඳුර ගැන තියෙනවා, ධර්මය ගැන තියෙනවා, සංඝයා ගැන තියෙනවා, තමන්ගේම ශික්ෂාව ගැන, තමන්ගේම ප්‍රතිපදාව ගැන ශ්‍රද්ධාවක් තියෙනවා කියලා අන්න පොඩ්ඩක් එයා තුළ විශ්වාසය ගොඩනගෙන්න ගොඩනගෙන්න දැන් බයක් නැති වෙනවා. දැන් ඊට පස්සේ හිටපු ගමන් හිත නිකන් අශ්‍රද්ධාව විදියට වගේ කටයුතු කරන හැබැයි බය නැහැ. තංගල් හදන්න පුළුවන් කියන විශ්වාසය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කියන අස්සද්ධෝ න කම්පතිති සද්ධා බලං කියලා. දැන් ඔක ඉතින් පහසුවේ විස්තර කරන්න සතියෙන් කියනවා නම් අපි සතිය පටන් ගත්තා, සතිය මුලින් තිබුණ නැහැ. පස්සේ පස්සේ දියුණු කරගෙන යනකොට සතිය වැඩෙනවා. සතිය වැඩිලා වැඩිලා ඊට පස්සේ දැන් හිත එනවනේ යම් මට්ටමකට මේ සතිමත් වුණා කියලා. දැන් අනිත් කටයුතු වලදී 100 දියුණු 100 පිහිටනවා. සෑහඳුර දවසේ දිනදා කටයුතු වලදී සතිමත් වෙන්න පුළුවන්. දවස පුරා සතියක් තියෙනවා. දැන් අන්න හිතේ නිකන් සතිය රජ කරන ගතියක් කුසලතාවයක් වශයෙන් Tamanට වෙන් කියලා වෙනම සතිමත් බවක් අඳුන ගන්න පුළුවන් ගතියක් හිතේ ඇති වෙනවා. සති ඉන්ද්‍රියක් කියලා අපි කියනවා. ඒ ඒකෙත් තව පොඩ්ඩක් එහාට ගියාට පස්සේ දැන් ඉතින් බයක් නැහැ. Tamanගේම ක්‍රමසහවිදි තියෙනවා. සතිය තනා ගන්න, හිත ටක් ගාලා වර්තමානට ගන්න, සතිය පිහිටවන්න දැන් Taman සතුම්ම ක්‍රමසහවිදි තියෙනවා. දැන් අන්න බය ඇරුණා. ඒක හොඳට අත්දැකලා තියෙනවා. ඒකේ යම්සි පරිචයක් තියෙනවා. පුහුණුවක් කරලා තියෙනවා. ඉතින් එතකොට බය ඇරුණා. දැන් සති බලය මට්ටම තියෙනවා. ඉතින් එතකොට එහෙම තියෙද්දිත් යම් අවස්ථාවකදී හිත අසතිමත් වුණොත් දැන් අර කලින් වගේ බයවීමක් තිගැස්වීමක් නැහැ. මොකද දන්නවා ටක් ගාලා හදන්න පුළුවන් කියලා. ඒ නිසා කියනවා පමාදේ න කම්පතිති සති බලං කියලා. ප්‍රමාදචාරී වුණත් හිත බයක් නැහැ ටක් ගාලා හදන්න පුළුවන් කියලා දන්නවා. ෂණිකව හදා ගන්න පුළුවන්. අර වගේමයි එතකොට අශ්‍රද්ධාවක් ඇති වුණත් එච්චර බයක් නැහැ. දැන් මේ බුදුහාඳුරුවන් අතාරීය, සංඝයාත හැරෙය, සද්ධර්මයෙන් පිරිහෙය, මේකේ ලොකු බයක් නැහැ. මොකද දන්නවා සද්ධාව මතයි බහුලව පිහිටලා හිටියේ. ඒ නිසා හිත නිකම් මේ විකාරයක් කරා කියලා එහෙම ඒතරම් මං බිය යුතු නැහැ. මට නැවත සද්ධාව පිහිටුවා ගත හැකි කියන විශ්වාසය තමයි අතුල තියෙනවා. එතෙන් ඒ මට්ටම කියනවා අසද්ධෝන කම්පතිති සද්ධා බලං කියලා. දැන් ඒවත් තව එහාට ගිහිලා තමයි ඔය රහතන් වහන්සේගේ මට්ටම කියන්නේ. ඉතින් රහතන් වහන්සේට ආයේ ශ්‍රද්ධාවෙන් කියලා ඇදහිය යුතු දෙයක් නැහැ. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයක්මයි තියෙන්නේ. ඒතොර ධර්මයටම පැමිණුණා. ධර්මයේම බවට පත් වුණා. ඉතින් එතෙන්දී ආයේ ශ්‍රද්ධාව පිහිටවන්න කියලා දෙයක් නැහැ. එතකොට කියන්නේ ඒකේ මේ පරිපූර්ණ වුණා. එතකොටත් කියනවා අස්සද්ධෝ කියලා.
එහෙම සර්ණස බොහොම පිං.
හොඳයි හොඳයි.
අවසරයි සාවෙන්නාංශ ඊළඟ වාර්තා ඉදිරිපත් කරන අවසරයි.
හරි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව සක්මන විනාඩි 45ක් පමණ කරගෙන ගියමි. කකුලේ දැනෙන වැලි කැටවල ස්පර්ශය අත්විඳිමින් විනාඩි 20ක් පමණ කරගෙන යන විට සක්මනේ හැරෙන බව නොදැක්කෙමි. කකුලේ ස්පර්ශය පමණක් අත්විඳෙමි. කකුලේ දැනෙන ස්පර්ශයට ස්පර්ශයේ මහපට ඇඟිල්ලේ දළුවට තලු වශයෙන්ද විලුඹට තද වශයෙන්ද කකුලේ මැද කොටස හා දෙපැත්තට සියුම් වශයෙන් ස්පර්ශය අද්දුටු වෙනි. සක්මන නතර කිරීමට සිටුවද එයින් එය නතර නොකර සක්මන තව ටිකක් කිරීමට පුදුමාකාර කැමැත්තක් ඇතිය. පරයන්ක භාවනාව විනාඩි 20ක් පමණ පරයන්ක භාවනාවේ යෙදුණි. අවට ශබ්ද සහ සුලං හමන ශබ්දය ඈත දුටු වෙමි. විනාඩි 5කට 10කට පසුව මාගේ ශරීරය සැහැල්ලු වීගෙන පාවී යන ස්වභාවයක් අද්දුටු වෙමි. ප්‍රකට වූයේ සැහැල්ලු ස්වභාවය සහ පාවීගෙන යන ස්වභාවයයි. පරයන්කින් නැගිටීමට හෝ එළියට එන්න සිතුනත් ඊට වඩා දැනෙන ස්වභාවයේ සැහැල්ලු බව පුදුමාකාර සැපයක් බවට දැනුනිමි. මාහට දැනුනේ පුදුමාකාර සැහැල්ලු බවක් පමණි. මට ජීවිතයේ කිසිම දිනක මේ ආකාරයේ සැහැල්ලුවක් දැනී නොමැත. එම අත්දැකපු සැහැල්ලුව සහ ප්‍රීතිය අතහැරීමට කිසිවකටත් සිත ඉඩ නොදුන්නෙමි. නමුත් පසුව ටිකකින් පරයන්ක භාවනාව අවසන්ය. ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනාව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ගුරු උපදෙස් ලබා දෙන මෙන් ඉතා කාරුණිකවලා සිටිනු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. එපමණයි සාමසේ.
හොඳයි හොඳයි. දැන් අතරම අදත් අපි ටිකක් කතා වුණා හිත සමාධියකටපත් වුණාම හිත ඉල්ලන හැටි, හිත ඒක තුල නිකන් රැඳෙන හැටි, පය ගණන් ඉන්න හැටි, ඒකම පතන හැටි. ටිකක් දුරට මේ ප්‍රශ්නේ ඉබඳු තත්ත්වයක් නිරූපණය වෙනවා. හිතේ දැන් සෑහෙන දුරට එකඟතාවයක් හැදිලා තියෙනවා, සමාධිමත් බවක් හැදිලා තියෙනවා. ඉතින් බලන්න දැන් මේක හැදුනේ තමන් නුවණක් දිනු වීම හරහාද? අර කිව්වා වගේ අපි සතිය හදාගෙන ඒකට එකඟතාවය එකතු වෙලා සම්පජඤ්ඤය එකතු වෙලා ඊට පස්සේ අපි බැලුවාද මේ අරමුණු වල යථා ස්වභාවය? ඒක තේරුණාද කියලා? ඒක තේරිලා මේ ඇති වෙන එකක් නම් ඒකෙන් තියෙන හුඟක් වෙලාට මධ්‍යස්ත බවක්. එතන තියෙන එක්තරාන්දම උපේක්ෂාවක්. හුඟක් වෙලාට හැබැයි ඊට මෙහාදී හැදෙන එකේ ඔය වගේ තියෙන ප්‍රීතියක් සුඛයක් තමයි හුඟක් ඉස්මතු වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඔතෙන්ට එන්න කලින් හිත එකඟ වුණ මට්ටමේදී හුඟක් වෙලා එතන ඉන්නේ නැතුව බලන්න පුළුවන් තරම් ඒ එකඟ වෙච්ච හිත පාවිච්චි කරන්න තමන්ගේ අරමුණු වර්තමාන වශයෙන් ගොඩනැගෙන අරමුණු වලට හිත යොද යොදා තන්ටියකේ අරමුණු විමසා බැලීම ආරම්භ කරන්න. එතුලින් නුවණ වැඩෙන පැත්ත ආරම්භ කරන්න. නැත්නම් අපි ඔතන ඔකේ සෝයක් තියෙනවා අනිවාර්යයෙන්ම. දැන් ඉතින් අර භාවනාවට තිබිච්ච අකමැත්ත මේ දුර වෙලා දැන් භාවනා කරන්න කැමැත්ත පහළ වෙනවා. හැබැයි ඒක හොඳයි. ඒක හොඳ මේ ධෛර්යවන්ත කාරණාවක්. හැබැයි දැන් එතනරම රැඳී සිටින්න නැතුව පුළුවන් තරම් මේ සමාධිය පාදක කරගෙන පුළුවන් තරම් අරමුණු විමසා බලමින් නුවණ දිනු කරන එකත් කරන්න පටන් ගන්න. විශේෂයෙන් සක්මනේදී එහෙම පුළුවන් තරම් ඒ ස්පර්ශයන් දැක දැක තව මොනවද දැනගන්න පුළුවන්, වෙන වෙන ලක්ෂණ මොනවද මෙතන තියෙන්නේ කියලා විමසා බලන පැත්ත තව ටිකක් වැඩි කරලා ඉස්සරහට කරගෙන යන්න. හොඳයි කමල්, එහෙනම් අපි සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. මොකද අද දවසේ තවත් වැඩක් සිදුලා තියෙන නිසා. ඉතින් සිංහරාජයස් මට සිංහරාජයස් සුදුට මම ආරාධනා කරනවා පුණ්‍ය අනුමුදවා පවත්වන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සෙන්සුරාදා දවසේ කෙරෙන දීඝනිකායේ සංගී සූත්‍රයේ සාකච්ඡාව ධර්ම සාකච්ඡාව අද දවසේ මේ ආකාරයෙන් සිදු වුණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ලෙස යර්ථ විවරණයන් සපයන්ට යෙදුණා. ඒ වාගේම බොහෝ ප්‍රශ්න විමසන්ට යෙදුණා. ඒවට සාර්ථකව බොහොම විසිතරු ආකාරයෙන් විමසීම් විසඳීම් සිද්ධ වුණා. මේ ආකාරයෙන් වටිනා කියුණු ලැබනා පුණ්‍ය සම්භාරයක් අප හැම කෙනෙකුගේම ජීවිත තුළ සම්පාදනය වුණා. ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන්, ධර්ම දේශනා කිරීම වශයෙන්, සාකච්ඡා කිරීම වශයෙන් මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්ට යෙදුණා. සියලුම පුණ්‍ය ධර්මයන් සියලු සත්‍යයන් සමග කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව බෙදා හදාගමු ගාථා කියලා. හෙත්තාවතාච අම්මේහි සම්බතම් පුණ්‍ය සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා හෙත්තාවතාච අම්මේහි සම්බතම් පුණ්‍ය සම්පදම්.